නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඇතරම සමය හැමදිනාටම අද අපි කරන්නට යන්නේ ဒုတိය ධ්‍යානෙ ඉදීම සම්බන්ධව තියෙන පාඩම. මොකද ගිය සතාවේ අපි ප්‍රත්‍යවේක්ෂා කිරීම සම්බන්ධයෙන් සවිස්තරව කතා කරන්නට යෙදුණා. පංචවිධ වශීභාවයත් කතා කරන්නට යෙදුණා. ඒතර කරගෙන යන අය දැන් ඒක පිළිවෙලින් කරගෙන යා යුතුයි. දැන් අපි ඊළඟට පාඩමක් වශයෙන් ඉදිරියට යනවා. ဒုတိය ධ්‍යානෙ ඉදවීම කියන මාතෘකාවට. ဒုတိය ධ්‍යානෙ කියලා කියන්නේ විතර්කය සහ ਵਿਚාරයෙන් තොර වූ ප්‍රථම ධ්‍යානයට වඩා අතිශය ප්‍රණීත වූ ධ්‍යානයක්. ඉතින් ඒ ධ්‍යානයේ ඉපදවීම කොහොමද, ඉපදවන්නේ කොහොමද සහ ඒ ධ්‍යානයේ පිළිබඳ විස්තර අපිට හැම වෙලාවෙම මේ දිහා තියෙන හෑන්ඩ්අවුට් එකම දිගටම සති ගණනක් පාවිච්චි කරයි. මේකේ පාඩම් 25 දක්වා සියල්ල තියෙනවා. ඒ කියන්නේ පංචම ධ්‍යාන ඉපදවීමත්, චතුර්ථ ධ්‍යාන ඉපදවීමත්, ඊට පස්සේ පංචක ක්‍රමයෙන් ධ්‍යාන පහක් වෙන්නට හේතුවත් මේකේ සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ඊළඟට යොමු වෙන්නට තියෙන්නේ ඊළඟ කසින, අනෙකුත් කසින භාවනා සඳහා. ඒ වගේන කෙටි විවරණයක් විතරයි කරන්න තියෙන්නේ. කසිනේ හදාගන්න හැටි සහ කසිනේ ස්වરૂපය විස්තර කර කර ක්‍රම ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කසින වලින් තියෙන විශේෂ ප්‍රයෝජන කියලා වෙන මාතෘකාවක් කතා කරනවා. අවසානයේදී අරූප ධ්‍යාන එක එක කසිනයත් වලින් අරූප ධ්‍යානයට යන්නේ කොහොමද කියන එකත් සාකච්ඡාවට ගන්නවා. ඊට පස්සේ අනුතරව බලාපොරොත්තු වෙනවා අභිඤ්ඤා ඉපදවීම කියන මාතෘකාවක් सिद्ध කරන්න. ඉතින් එතකොට දැන් මේ වෙනකොට කසින මණ්ඩලය සකස් කරගෙන ඒක පරිකර්ම නිමිත්ත සකස් කරගෙන ආරමුණු කරගෙන භාවනා විධානයට අනුව භාවනා කරගෙන යන යෝගාවචරයාට ඉස්සෙල්ලම උග්ඝහ නිමිත්ත පහළ වුණා. ඒ පහළ වෙච්ච උග්ඝහ නිමිත්තෙහි නැවත ආරමුණු කරන් යනකොට භාවනා කරගෙන යනකොට දෝෂ රහිත වූ පටිභාග නිමිත්ත පහළ වුණා. ඒතර ඒ පටිභාග නිමිත්ත පහළ වුණාට පස්සේ සමහර කෙනෙක් ෂණෙහි මාර්පණාවට ප්‍රාප්ත වෙනවා. සමහර අයට දසවිධ අර්පණා කෞශල්‍ය ප්‍රගුණ කරන්නට දියුණු කරන්නට වෙනවා. එම කරගෙන යනකොට සමහරුන්ට එතනෙවත් හරියන්නේ නැත්තම් නිමිත්තහාබි මුඛ පටිපාදනය සිද්ධ කරන්නට උනේ. මේක සම්පූර්ණයෙන් මේ ගමනේදී සත්ප්‍රාය හත නැවත නැවත සේවනය කළ යුතුයි. අසත්ප්‍රායයෙන් වැළකීලා. මොකද අසත්ප්‍රාය සේවනය කළදී තියෙන ධ්‍යානයේ පහ නැති වෙන්නට පුළුවන්. ඊට පස්සේ එහෙම කරගෙන යනකොට හරියට භවනාව සිද්ධ කරා නම් කාට හරි ප්‍රථම ධ්‍යානය අනිවාර්යෙන් උපදිනවා. ඒ උපනාව ප්‍රථම ධ්‍යානයේ සම්බන්ධයෙන් විවරණ රාශියක් අපි සිද්ධ කරා, ගැඹුරින් විවරණය කරා. ඊළඟට ඒකේ තියෙන ප්‍රහීනංග මොනවද, සම්ප්‍රයෝගංග සමන්වාගත අංග මොනවද කියලා කතා කරා. ඒකේ තියෙන ත්‍රිවිධ කල්යාණේ ලක්ෂණ 10කින් අරගෙන අපි කතා කරන්න යෙදුනා. ඊළඟට අපි සාකච්ඡා කරා මේ ප්‍රථම ධ්‍යානය ලැබූ ආකාරය, චිරස්ථಿತಿ සම්පාදනය කියලා එකක්. ඒ චිරස්ථಿತಿ සම්පාදනය හැම ධ්‍යානයකටම වැදගත්. ඒක හැම ධ්‍යානයක් සම්බන්ධෙම කළ යුතුයි. ඊළඟට වශීභාවය ඇති කර ගැනීම. චිරස්ථಿತಿ කියන්නේ බොහෝ වේලා ධ්‍යානයට සමවැදී ඉන්නට ඕනේ කාලයක් තිස්සේ. ඒක යම් කාලයක් කරනවා වඩා හොඳයි. ඊළඟට වශීභාවය ඇති කර ගන්නට ඒ වශීභාවය කතා කරා. ඊළඟට ඒකෙන් විශේෂයෙන් ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරන එක ගැන දීර්ඝ විස්තරයක් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. අද අපිට ලැබිලා තියෙන්නේ 19 වෙනි පාඩම ද්විතීයි ධ්‍යානය. ද්විතීයි ධ්‍යානය කියලා කියන්නේ ප්‍රථම ධ්‍යානයට ඉහළ ගියපු ධ්‍යානයක්. එතකොට මේ ප්‍රථම ධ්‍යානයේ තියෙනවා ඇත්තටම විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය කියලා ධ්‍යානාංග පහක්. ධ්‍යානාංග පහක්. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය සහ ඒකාග්‍රතාව කියලා ධ්‍යානාංග පහක්. මේ ධ්‍යානාංග පහෙන් සාමාන්‍යයෙන් මේ කියන ධ්‍යානාංග දෙක සහචාරී දෙන්නෙක්, එකටම වැඩ කරන දෙන්නෙක්, මේ දෙන්න බොහෝ දුරට එකට තියෙන්නේ සහ මේ දෙන්න අනිත් ධ්‍යානාංග වලට සාපේක්ෂව ගොඩක් ඕලාරිකයි. මේ දෙන්නගේ ඕලාරික ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒ කට්ටියගේ පැවැත්මත් එක විදිහකට ඕලාරිකයි. අනිත් එක තමයි මේ කට්ටිය කෙලෙස් වලට හිතයි, කෙලෙස් වලට කිට්ටුයි. පංච නීවරණයන්ට බොහෝ කිට්ටු භාවයක් තියෙනවා මේ කට්ටියගේ. පංච නීවරණ වලට හිතයි සහ මේවා ඕලාරිකයි. ඒ නිසා මොකද වෙන්නේ, මේ ධ්‍යානාංග දෙක සහිත වූ ධ්‍යානය පහසුවෙන් බිඳිය හැකි ධ්‍යානයක් ලෙස හඳුන්වනවා. පහසුවෙන් බිඳිය හැකි ධ්‍යානය. ධ්‍යානාංග වලින් තොරව ධ්‍යානය කියලා එකක් නැහැ නේද? මේ ධ්‍යානාංග පහම තමයි ධ්‍යානය. මේක පහසුවෙන් බිඳිය හැකි. බිඳිය හැකි කියන්නේ බිඳින සුළුයි කියලා කියන්නේ බිඳිය හැකි ධානය. ඒ කියන්නේ ඉක්මනින් මේක කැඩෙන්නට පුළුවන්, මේ ධානය නැති වෙන්නට පුළුවන් ඉතා පහසුවෙන්. ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ ඕලාරික වූත් ක්ලේශයන්ට හිත වූත් මේ අංග දෙක ධානය තුළ තිබීම. එතකොට මේ ඒ තියෙන ධාන සිත අරමුණක හොඳට සමාධිමත් වෙලා තියෙන සිතෙහි තියෙන දුර්වල ඕලාරික අංග දෙකක් යෝග ආචරයට වැටෙන්නට පටන් ගන්නවා. මේ අංග දෙක නැතුව ඒ සමාධිය නැවත ඉපදවුවොත්, ඒ කියන්නේ උදාහරණයකට කසින නිමිත්ත, පටිභාග නිමිත්ත අරමුණු කරගෙන සමාධියක් හිතෙහි වැඩ කරනවා. මේ සමාධියයි හොඳට සමාධිමත් වෙලා තියෙනවා. මේ හිතෙහි, මේ ධානයේහි විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන ධානාංග පහ තියෙනකොට මේ පස් දෙනා අතර මේ ධානාංග දෙක, මේ ධානාංග දෙක ටිකක් ඕලාරිකයි. මේ ධානාංග දෙක ඕලාරිකයි. ඒ නිසා මේ ධානයම, ඒ කියන්නේ මේ සමාධියම නැවත වතාවක් උපදවනවා, මේ සිද්ධියම නැවත වතාවක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ කට්ටියකින් තොරව. ඒ කියන්නේ මේක තමයි අපේක්ෂා කරන්නේ. මේ විදිහටම ඒ කසින නිමිත්තෙහිම ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන අංග තුන සහිතව මේ අංග දෙකෙන් තොරව මේකට නැවත මේ විදිහටම සම්වැදීමටයි දැන් බලාපොරොත්තුව තියෙන්නේ. ඒ කියන්නේ මේ ධානයේහි තියෙන දුර්වල සහ ඕලාරික අංග දෙකක් ඉවත් කරන්නට අපිට ඕනේ. ඉවත් කරන්නට අපිට ඕනේ. එහෙම ඉවත් කරලා ලබන ධානයට කියනවා ဒုတိය ධානය කියලා. මේක సంతానගතව තියෙන ප්‍රධාන අංග දෙකක් ඉවත් කිරීම. මොකද මේ අංග දැන් උදාහරණයකට ගත්තොත් මේක සිද්ධාන්ත පාඩමේදී එක වෙලාවක කතා කරා. ස්පර්ශය, පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මානසිකාර, විතර්ක, විචාර, අදිමොක්ඛ කියන මේ 10 දෙනා සාමාන්‍යයෙන් ඕනම සිතක 15 වෙනට සුදුසු 10 දෙනෙක්. මේ අතර විශේෂයක් තියෙනවා බලවත් සිත්වල ඡන්දය සහ වීරිය කියන දෙන්නගේ. එතකොට ප්‍රීතිය කියන එක සාමාන්‍යයෙන් වෙන වෙන විශේෂ කරුණු මත 15 වෙන දෙයක්. එතකොට මේ කියන මූලිකම අපි කියන ඉංග්‍රීසියෙන් fundamental components of cognition. මේ 10 දෙනා මේ ධර්ම 12 සාමාන්‍යයෙන් සිතක තිබිය යුතු, විශේෂයෙන් මේ 10 දෙනා සාමාන්‍ය සිතක තිබිය යුතුයි. විශේෂ අවස්ථාවවලදී විතරකය, විචාරය, අධිමොක්කයයි සමහර සිත්වල මගහැරන අවස්ථා අපිට එනවා. එතකොට මේ කියන ප්‍රධානතම අංග දෙකක්, මේකෙන් විතක්කේ, විචාරයේ කියන මනෝ විඥාන වලට අත්‍යවශ්‍ය අංග දෙකක්. දෙපස් විඥානේ විතරයි මේවා නැත්තේ. අනිත් සිත්වල හැම එකකම තියෙන අංග දෙකක් මේ ඉවත් කිරීමක් තමයි කරන්නේ. ඉවත් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ තෘතිය ධානයට එනකොට ප්‍රීතිය ඉවත් කරනවා. හැබැයි සුඛය තියාගෙන. ඒක ඉතා විශේෂ අවස්ථාවක්. සාමාන්‍යයෙන් ප්‍රීතියයි සුඛය දෙන්න එකටම යන දෙන්නේ. ඒකෙන් සුඛය තියාගෙන ප්‍රීතිය ඉවත් කරගන්නවා කියන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. ඊළඟට මේ ලැබෙන අත්දැකීමෙම සුඛය උපේක්ෂාවට හරවනවා කියන එකත් ටිකක් ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒ නිසා මේ කරන්න යන්නේ අපේ මනසේ තියෙන මූලිකම අංග ටිකක් එක්ක පොඩි වෙනස් කිරීමක්. ඒ කියන්නේ අපේ ස්ට්‍රක්චර් එක වෙනස් කිරීමක්. මේක ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒ කියන්නේ එකම සංසිද්ධිය පටිභාග නිමිත්තක නැවත නැවත සමාධිමත් වෙනවා. නැවත නැවත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙන එකෙහි අංග ටික දැන් පැහැදිලි කරගන්න ඕන ඉස්සෙල්ලා. ඒ නිසා තමයි ප්‍රත්‍යවේක්ෂා විතා වැදගත්. ප්‍රත්‍යවේක්ෂා නොකර මේවා කරන්න අමාරුයි. මේක කරන්න බෑ. ඒතර මේක ඉස්සලම මේ ධානාංග ටික හඳුනා ගන්නට ඕනේ. ඒ ධානාංග ටික හඳුනාගෙන මේකේ මේ දොස් දකින්නට ඕනේ. මේ දෙන්නගේ. මේ දෙන්නගේ දොස් දැකලා ඊළඟට ඒ සමාධියම ඇති කර ගන්නට ඕනේ. ඒ සමාධියම මේ දෙන්නගෙන් තොරව ඇති කර ගන්නට ඕනේ. ඒ කියන්නේ මේක නිකන් අර ඒක අපිට දැන් බාහිර වස්තුවක් නම් ඇඳුමක නම් තියෙන කුණු කැල්ලක් ඉවත් කරන්නට පුළුවන්. කපලා අයින් කරන්න පුළුවන්. ඒක මකලා ඉවත් කරන්න පුළුවන්. මේ කියන්නේ මනසේ පහළ වෙන අංග දෙකක් යටපත් කිරීමක් ගැන.
මනසේ පහළ අංග දෙකක් යටපත් කිරීමක් ගැන. මේක ක්ලේශ ප්‍රහාණයටතර වෙනස් ටිකක්. දැන් ක්ලේශ ප්‍රහාණය ගත්තොත් ඒක මේ සිතෙහි පාලවන්නේ නැහැ. කුසල සිතෙහි කෙලෙස් පහළවන්නේ නැහැ. ඒක අපි අනුසය මට්ටමේ දින කෙලෙස් යටපත් කිරීමක් කරන්නේ. මේ කරන්නේ මේ කුසල සිතෙහි පහළ මේක මේවා පරියුට්ටාන ආදී වශයෙන් කියනවා නේ. මේ මූලික සිත්වල අනිවාර්යෙන් තිබිය යුතු අංගය අංග මේවා තියෙන්නේ. එතකොට මේ මූලික සිත්වල අනිවාර්යෙන් තිබිය යුතු අංග දෙකක් ඉවත් කිරීමක් තමයි අපි සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අරමුණට පැමිණීම අරමුණ පිරිමැදීම කියන මූලිකම චිත්තාංග දෙකක් අපි ඉවත් කරන්න යනවා. එතකොට මේක ටිකක් අමුතු සංසිද්ධියක් මේ කතා කරන්නේ. මේවා කුසල ධර්ම නැත්තම් අකුසල් නොවන ධර්ම යටපත් කරන්නා වූ අවස්ථාවක් මේ කතා කරන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි ප්‍රහාණය කියන මාතෘකාවේ ගන්නේ අකුසල ධර්ම තමයි ප්‍රහාණයට ලක් කරනු ලබන්නේ. මෙතනදී අකුසල් නොවන ධර්ම ටිකක් අපි ප්‍රහාණයට ලක් කරන බලමු කියවලා මේක. ද්විතීයි අධ්‍යානයේ ඉපදවීම. මෙතන ප්‍රථම අධ්‍යානයේ නීවරණයන්ට ආසන්නය. තවද එහි අංගවන විතරකේ සහ ਵਿਚාය ඖදාරිකේ ඕලාරිකයි කියලා කියන්නේ රළුයි ඒවා. ඕලාරික අංග නැති නිසා ප්‍රථම ධ්‍යානයේ දුර්වල එනම් පහසුවෙන් බිඳිය හැකි ධ්‍යානයක විශේෂයෙන් වැදගත් මේක බිඳෙන්න පුළුවන් ධ්‍යානය. බිඳනවා කියන්නේ මේකෙන් පිරෙහෙන්න පුළුවන්, මේක කැඩෙන්න පුළුවන්, මේක නැති වෙන්න පුළුවන්. එබැවින් ප්‍රථම ධ්‍යානයේහි පස්සාකාර වශීභාවය ඇති කරගත් යෝගියා විසින් ප්‍රථම ධ්‍යානයෙන් නැගිට එහි සඳහන් කළ ආදීනව සිහි කළ යුතුයි. මේ ප්‍රථම ධ්‍යානයේ විතරක් සෑහීමටපත් වෙන්න හොඳ නැහැ. අපි ඉහළ ඉහළ සමාධියකට යන්නට සුදුසුයි. ඒ නිසා කියන ලද දෝෂයන් සිහි කරන්නට උනන. මේකේ තියෙන ඕලාරික ගතිය සහ මේකේ තියෙන කෙලෙස් වලට හිත ගතිය. එතකොට මෙතන නිතර බලන්නේ මේ විතර්කයේ කියන එක. විශේෂයෙන් විතර්කයේ කාමච්ඡන්දයට බොහොම හිතයි. කාමච්ඡන්දයට බොහොම හිතයි. දැන් අපි කියනවා කාම ධාතුව සමතික්‍රමණ ප්‍රතිපදාව තමයි ප්‍රථම ධ්‍යානෙ. කාම ධාතුව සමතික්‍රමණය කරනවා ප්‍රථම ධ්‍යානෙ. එතකොට කාම ධාතුව සමතික්‍රමණය කරනකොට කාම ධාතුව යනු කාමයේ සමග මිශ්‍ර වෙච්ච කාම විතර්කය. කාම ධාතුව කියලා කියන්නේ කාම විතර්කය. එතකොට මෙතන තියෙන්නේ කුසල විතර්කයක්. අතන තියෙන්නේ කාම විතර්කයක්. එතකොට කාම ධාතුව විතර්කයේ මත විතර්ක ඉක්මවලා තියෙන එක විදිහකට. ධානයෙන් මේක කාම විතර්ක ඉක්මවලා. එතකොට විතර්කයේ තියෙන පොදු ලක්ෂණය ගත්තොත් ඒක කුසල අකුසල ભેදයකින් තොරව ගත්තොත් අරමුණක් වෙත යන ගතිය තමයි ප්‍රකට තියෙන්නේ. අරමුණක් වෙත යන ගතිය තමයි ඒකේ තියෙන්නේ. අරමුණක් වෙත පණින ගතිය. එක එක විදිහට අරමුණු ගැන හිතන ස්වභාවය. එතකොට ඒක දැන් අපි කුසලාරම්මණයක යොමු කරවල කුසලාරම්මණයටම යොමු කරවල කරවල දිනු කරලා තියෙනවා අකුසල පැත්තෙන් ගලවලා. නමුත් ඒ විතර්කයේම තමයි යෙදෙන්නේ අකුසල පැතිවල. ඒ මනසේ තියෙන ඒ ගතියමයි අකුසල පැත්තට ගියාම අනේක විදිවලට කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා මේ විතර්කය කියන එක කුසල පැත්තේ ඉන්න මේ විතර්කය කෙලෙස් වලට හිතයි කියලා අපි කියනවා. මොකද මේ විතර්කයෙන්ම තමයි අපි කාමච්ඡන්දයත් වර්ධනය කරගන්නේ. එතකොට මේ කෙලෙස් වලට අනිත් ධර්ම වලට වඩා මෙයාගේ හිතභාවයක් තියෙනවා. ਵਿਚාරයත් එමයි විතර්කයෙන් නැග්ග අරමුණ පිරිමදින ස්වභාවය. මේ දෙන්න කෙලෙස් වලට හිත නිසා පංච නීවරණයන්ට හිත නිසා මේ කට්ටියගේ තියෙන භයානකකම සිහි කරන්නට ඕනේ. මේ කට්ටිය කෙලෙස් වලට හිතයි. කෙලෙස් වලට කිට්ටුයි. දැන් උදාහරණයකට අපි සමහර පිරිසක් අරගෙන යම් කිසි වැඩ කටයුත්තක් සිද්ධ කරන් යනකොට ඒ හැමෝම අවශ්‍යයි මේ කට. නමුත් ඒ පිරිස අතර ඉන්න පුළුවන් අනිත් පැත්තට බර කෙනෙක්. ඒ අපි යම් වැඩකට විරුද්ධව නම් කටයුතු කරන්නේ. අපි හිතමුකෝ යම් කිසි පිරිසකට විරුද්ධව මොක් හරි ගොඩනගනවා කියලා. ඒ ගොඩනගනවා ඒ පිරිස අතර ඉන්න පුළුවන් අර පිරිසට පොඩ හිතවත් පිරිසක්. ඒ පැත්තට වැටෙන්න පුළුවන් පිරිසක්. පරිවර්තනය වෙන්න පුළුවන් පිරිසක්. ඒතර අපි ඉස්සලම කරන්නට ඕනේ මේ අර ෆ්‍රජයිල් වැටිය හැකි පිරිස අයින් කරලා එහෙම වැටෙන්නට අවකාශය අඩු පිරිස තමයි තව තවත් එකතු කරගන්නට. ඒ කට්ටිය තමයි ශක්තිමත් කරන්නට ඕනේ. ඒ කට්ටිය තමයි ඉදිරියට ගමන යන්නට තියෙන්නේ. ඒ විදිහට මේ දෙනව දැන් ඉවත් කරන්නට. මේ දෙන ඉවත් කරලා මේ කට්ටියකින් තොර වෙච්ච සමාධිමත් ගමනක අපි යා යුතු වෙනවා. එතකොට මේ නිසා මේ දෙන්නගේ ආදීනව සිහි කරන්නට ඕනේ දැන්. ආදීනව බලන්නට ඕනේ. මොනවද කාමයන්ට හිතයි ඕලාරිකයි. ඕලාරිකයි කියන්නේ සියුම් නෑ මේ දෙන්න අනිත් ධර්ම වලට සාපේක්ෂව. එතකොට ඒ නිසා මේකේ ඕලාරික ධ්‍යාන එහි ආදීනව සිහි කරන්නට ඕනේ. එතන මෙතන විතර්කයේ ਵਿਚාරයේ ආදීනව සිහි කරන්න පුළුවන්. විතර්කය ਵਿਚාරයෙන් යුක්ත නිසා ප්‍රථම ධ්‍යානෙහි ආදීනව සිහි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ප්‍රථම ධ්‍යානෙහි ආදීනව සිහි කරත් විතර්කයේ ਵਿਚාරයේ ආදීනව සිහි කරන්න. අනතුර ප්‍රථම ධ්‍යානෙන් නැගිටෙහි සඳහන් කළ ආදීනව සිහි කළ යුතුයි. මොකද මේක බිඳෙන සුළු ධ්‍යානය. පහසුවෙන් මේක ඉවත් වෙන්නට පුළුවන්. තාම අපි safe නෑ මේ නීවරණ කතාවෙන්. එබැවින් ප්‍රථම ධ්‍යානෙහි පශ්චාකාර වශී භාවය ඇති කරගත් යෝගියා විසින් ප්‍රථම ධානයෙන් නැගිට එහි සඳහන් කළ ආදීනව සිහි කළ යුතුය. අනතුරුව ප්‍රථම ධානයෙහි මෙන් ඖදාහාරික අංග නොමැති ශාන්ත ධර්ම ඇති ද්විතීයික ධානය ශාන්ත ලෙස මෙනෙහි කොට ප්‍රථම ධානයේ කෙරෙහිති ඇලීම දුරුකොට ද්විතීයික ධානය ලැබීම සඳහා උත්සාහවත් විය යුතුය. හැබැයි මේක මතක තියාගන්නට ඕනේ, මේ ධානාංග මේකෙත් තියෙනවා. මේවා මේකට සාපේක්ෂව ඕලාරිකයි. මේකේ මේවත් අතිශය ඕලාරිකයි. හැබැයි මේවට සාපේක්ෂව මේක සුකුමයි. ඒ නිසා මේ ප්‍රීති දෙකම දැන් උදාහරණයකට මේකෙත් කියන්න පුළුවන් සුකුම අංග ටිකක් තියෙන කතාව හරි. නමුත් ඊට වඩා මේකේ අංග සුකුමයි. ඒක තවත් සුකුමයි. ඒ නිසා ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. ප්‍රථම ධානයේද ප්‍රීති සුඛ සහ ඒකාග්‍රතාව යන ධානාංග ඇති. නමුත් ද්විතීයික ධානයේ එම අංග ප්‍රථම ධානයට වඩා ශාන්තය ප්‍රණීතය. ඒ නිසා ප්‍රථම ධානයේ තිබුණත් ඒ අංග ද්විතීයික ධානයේ ඒවා වඩා ශාන්තයි ප්‍රණීතයි. යෝගියා ප්‍රථම ධානයට සමවැදී ඉන් නැගී සිට සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිහියක් තියෙන්න ඕනේ, නුවණක් තියෙන්නට ඕනේ. මේකේ ආදීනව දර නුවණ තියෙන්නට ඕනේ, සිහිය තියෙන්නට ඕනේ. යුතුව ප්‍රථම ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරන විට විතර්කයේ සහ විචාරයේ ඖදාහාරිකව වැටෙන්නට වෙයි. සමහරවිට මේක ඕලාරිකව වැටෙනවා. මෙතන සමහර වෙනසක් වෙන්නට පුළුවන්. සමහර කෙනෙක් භවනා කරන කෙනෙක්ට විතර්කයේ විතරක් ඕලාරිකව වැටෙන්නත් පුළුවන්. ඒක අපි මේ භවනා කරන අය සාකච්ඡා කරලා ඒක මේවා කරගන්නට ඕනේ. සමහරවිට මේක විතරක් වැටෙන්න පුළුවන් ඕලාරික ලෙස. සාමාන්‍යයෙන් පොදුවේ දක්වලා තියෙන මේ දෙකම ඕලාරික ලෙස වැටෙනවා කියලා. ඒක අපි එක එක පුද්ගල ප්‍රතිබද්ධව සිද්ධ වෙන දෙයක්. සූත්‍රවල බොහෝ සෙයින් අපිට හම්බවන්නේ මේ දෙකම ඕලාරික ලෙස වැටෙන යෝගීන් සම්බන්ධයෙන්. නමුත් සමහර කෙනෙක්ට මේක ඕලාරික ලෙස වැටෙනවා වෙන්න පුළුවන්. මේක විතරක් විතර එයා ඊළඟ වතාවේ තමයි ਵਿਚාරය දුරු කරන්නේ. ඒකෝර තමයි ධාන පංචකයක් අපිට හම්බෙන්නේ. ඒක අවශ්‍යයි මේ අවසාන පාඩමේ විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන ක්‍රමයට 25 වෙනි පාඩමේ ඒ පංචක ණය ක්‍රමය පිළිබඳව දක්වලා තියෙන වැදගත් විවරණයක්. ඒක කියව ගන්න ඉස්සෙල්ලා අවශ්‍යයි. එතන අපි එදා ඒක ඉදිරියට පාඩම් කරනවා. සමහර කෙනෙක්ට දැන් වඩන අය ඉන්නවා නම් ඒ වඩන කෙනෙක්ට විතර්කේ විතරක් ඕලාරික වැටුණාට ප්‍රශ්නයක් කරගන්නට එපා. අපිට පුළුවන් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත. ඒ කියන්නේ මේකට යන්නේ නැතුව විචාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව කියන ධානාංග හතරෙන් යුක්ත ධානයක් උපදව ගන්නට පුළුවන්. මේකට ගිහිල්ලා මෙතනින් මෙතනට යනවා. සමහර අය කෙලින්ම මෙතනින් මෙතනට යනවා. හරි නේ? ඒ නිසා මේ කියන කොමක් මොන ක්‍රමයෙන් ගියත් කමක් නෑ. තමන්ට වැටහෙන එක හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරන විචාරයේ විතර්කයේ සහ විචාරයේ ඖදාහාරිකව වැටහෙන්නට වෙයි. ප්‍රීතිය සුඛය සහ ඒකාග්‍රතාව ශාන්ත ලෙස වැටහි. ඒවා ශාන්ත ලෙස වැටෙන්න පටන් ගන්නවා. එවිට ඕලාරික අංග ප්‍රහාණය කොට ශාන්ත අංග අධිගමනය කිරීමට එම් පටිභාග නිමිත්තම් ප්‍රත්‍යවේක්ෂා කරන යෝගියාට පෙරසේ මනෝද්වාරජන සිතට අනතුරුව පරිකර්ම උපචාර අනුලෝම සහ ගෝත්‍ර භූචිත්තයන් 15 ද්විතීයික ධ්‍යාන සිත උපදින්නේ. අර ප්‍රථම ධ්‍යානට කිව්වා වගේම ඒ විදිහට භවංගේ නැගී සිටිලා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන සිත් 15 වෙනවා. ඊට පස්සේ ද්විතීයික ධ්‍යාන කියන සිත උපදිනවා. ඒක බෝඩ් එකේ ලියන්න යන්නේ නැහැ. ඒක හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. ඊට පස්සේ අනතුරුව චිත්ත ප්‍රවාහය භවාංග පතනේ වෙනවා. මේක තමයි සාමාන්‍ය සිද්ධ ක්‍රමය. ප්‍රථම ධ්‍යානයේ නැගී සිට ද්විතීයික ධ්‍යානය සඳහා භාවනා කරන දේත් දැන් වැදගත් වෙනවා අපිට. මේක අපි අර සාමාන්‍යයෙන් කතා කරපු එකම තමයි. ප්‍රථම ධ්‍යානෙ දැන් ඔන්න ප්‍රථම ධ්‍යානෙ තිනකොට ප්‍රථම ධ්‍යානෙ තිනේ පටිභාග නිමෙත්තනේ. ප්‍රථම ධ්‍යානට වගේනේ පටිභාග නිමෙත්තමයි තියෙන්නේ. දැන් පටිභාග නිමෙත්ත වෙනස් වෙන්නේ නැහැ. පටිභාග නිමිත්ත. එතන පටිභාග නිමිත්ත ප්‍රථම ධ්‍යානෙන් නැගී සිටලා ඒ පටිභාග නිමිත්තම අරමුණු කරන් තමයි ද්විතීයික ධ්‍යානට භාවනා කරන්නේ. ඒ පටිභාග නිමිත්තම අරමුණු කරගෙන. ඒකම අරමුණු කරමින් එම පටිභාග නිමිත්තම ප්‍රත්‍යවේක්ෂා කරන යෝගිය ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ මානසිකාර කරනවා කියන එක. ඒක ප්‍රත්‍යවේක්ෂා කියන්න පුළුවන්. අපි ඒක ફોકસ කරලා භාවනා කරනවා කියන එක අදහස් කරලා තියෙන්නේ. මේක භාවනා කරන යෝගියාට එයාට ඒ පටිභාග නිමිත්ත වෙනස් වෙන්නේ නැහැ. පටිභාග නිමිත්ත දැන් වෙනස් වෙන්නේ ඊළඟට අරූප ධානය වලට යනකොට එදාට වෙනස් වෙනවා මේක. මේක කසින මුග්ඝාටි ආකා කසිනුග්ඝාටි මාකාස කියලා අපිට වෙනම නිමිත් මේ අරමුණකට පැමිණෙනවා. දැන් මේ පටිභාග නිමිත්ත වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකම අරමුණු කරන් තමයි දැන් භාවනාව සිද්ධ කරන්නේ. පටිභාග නිමිත්ත. එතකොට මේ පටිභාග මේකෙදි භාවනා කරන් යනකොට එක අවස්ථාවකදී එයාට යෝගියාට ප්‍රථම ධානය සම්බන්ධයෙන් තියෙන නිකාන්ති ආසාව ප්‍රථම ධානය සම්බන්ධ නිකාන්තිය නැත රුචිය මේක කැමැත්ත යටපත් වෙනවා. ඒක කැමැත්ත යටපත් වෙනවා. ඒ කැමැත්ත යටපත් වීම තෙක් කරන භාවනාවට කියනවා ඒ කරන භාවනාවට කියනවා ဒုတိය ධ්‍යාන පරිකර්මය. ဒုတိය ධ්‍යාන පරිකර්ම භාවනාව. ဒုတိය ධ්‍යාන පරිකර්ම භාවනාව. මේ තියෙන්නේ එතනට වෙනකන් කරන භාවනාව. කොතනද ප්‍රථම ධ්‍යානයේ කෙරෙහි තියෙන ආසාව ඇල්ම දුරු වෙනකන්. ඒ වෙලාවේදී ප්‍රථම ධ්‍යාන සමාධි ආසාව නිකාන්තයේ දුරු වෙනකොට ඇති වෙන සමාධියට කියනවා මේ වෙලාවේ ප්‍රථම ධ්‍යානයේදී නිකාන්තිය දුරු වෙනවා ඒලට තියෙන සමාධියට අපි කියනවා ဒုတိය ධ්‍යාන උපචාර සමාධිය කියලා. ဒုတိය ධ්‍යාන උපචාර සමාධිය. ඒ වෙලාවේ යටපත් වෙනවා ප්‍රථම ධ්‍යානයට ඇති කැමැත්ත නැත්නම් ඒකට තියෙන නැඹුරුව යටපත් වෙලා යනවා. ඊට පස්සේ එතෙන් පටන් කරන භාවනාව අපි හඳුන්වන්නේ ဒုတိය ධ්‍යාන උපචාර භාවනාව කියලා. ဒုတိය ධ්‍යාන උපචාර භාවනාව. ඒ උපචාර භාවනාව සිද්ධ කරන් යනකොට ආපහු අවස්ථාවක් අර ප්‍රථම ධ්‍යානයේ ලැබුණා වගේ අත්දැකීමක්කින් තමන් සමාධිමත් වෙනවා. ඒකට කියනවා ඒ වෙලාවේ පහළ වෙන සමාධියට කියනවා ဒုတိය ධ්‍යාන සමාධිය. අර්පණා සමාධිය. අර්පණා සමාධිය. ඊළඟට ဒုတိය ධ්‍යානයේ දිගටම භවනා කරනකොට ဒုတိය ධ්‍යානයේ දිගටම භවනා කරනකොට ඒකට කියනවා ဒုတိය ධ්‍යාන අර්පණ භාවනාව. ဒုတိය ධ්‍යාන අර්පණ භාවනාව. එතකොට මෙතනදී මේ එකට ප්‍රථම ධ්‍යානෙත් එක මේ එකටම වෙන්නේ මේ සිද්ධිය. යටපත් වීමක් එතන ඇලීම යටපත් වීම සිද්ධ වෙනවා. එතන අපිට මේකෙදී මේ සමාධියට සාමාන්‍යයෙන් මේක ප්‍රථම ධ්‍යානෙ නැගී සිටලා කරන එකක්. මේ සමාධියට සාමාන්‍යයෙන් උපචාර පරිකර්ම සමාධිය කියනවා මම දැකලා නැහැ. අපිට හම් වෙන්නේ ဒုတိය ධ්‍යාන පරිකාරම භාවනාවක් හම් වෙනවා ဒုတိය ධ්‍යාන උපචාර භාවනාවක් හම් වෙනවා. ඒක වෙන්නේ ප්‍රථම ධ්‍යානයේ කෙරෙහි තියෙන ආසාව යටපත් කිරීම එනිකාන්ති යටපත් කිරීම සමග. ඊළඟට එතනින් එහාට ဒုတိය ධ්‍යාන පරිකාරමේ තමයි ဒုတိය ධ්‍යාන අර්පණා භාවනාව තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක තමයි මේ ඊළඟ වාක්‍යයෙන් දීලා තියෙන්නේ. ප්‍රථම ධ්‍යානයේ නැගී සිට ဒုတိය ධ්‍යානයේ සඳහා භාවනා කරන විට ප්‍රථම ධ්‍යානයේ කෙරෙහි ඇති නිකාන්තිය විස්කම්බණය වන තෙක් කරුණ ලබන භාවනාව ဒုတိය ධ්‍යාන පරිකර්ම භාවනාවයි. ဒုတိය ධ්‍යානයේ සඳහා භාවනා කරන කල්හි ප්‍රථම ධ්‍යානයේ සඳහා ඇති ඇල්ම විස්කම්බණය වූ විට ဒုတိය ධ්‍යානයේ උපචාරයෙන් සිත සමාහිත වූවා යැයි සැලකිය යුතුය. ඒ මොහොතේ පටන් සිතෙහි සමාධිය ဒုတိය ධ්‍යාන උපචාර සමාධියයි. ဒုတိය ධ්‍යාන උපචාරයේ ලැබූ මොහොතේ පටන් ဒုတိය ධ්‍යානයේ උපදින තෙක් කරන ලබන භාවනාව ဒုတိය ධ්‍යාන උපචාර භාවනාවයි. ඒතර මේක කියන ဒုတိය ධ්‍යාන උපචාර භාවනාවයි. ဒုတိය ධ්‍යානයේ උපදින විට පහළ වෙන සමාධිය ဒုတိය ධ්‍යාන අර්පණා සමාධියයි. ඊට පස්සේ ဒုတိය ධ්‍යානට සමවැදී සිටින විට කරන ලබන භාවනාව ဒုတိය ධ්‍යාන අර්පණා භාවනාවයි. මේ විදිහට මේ chart එක සටහනත් අපි දැනගෙන තියන්නට ඕනේ. මේ තමයි ဒုတိය ධ්‍යානයේ ඉපදවීම කියලා කියන්නේ. ဒုတိය ධ්‍යානයේ වෙන්නේ ප්‍රථම ධ්‍යානයේ නැගී සිටලා ඒකේ තියෙන මේ දොස් දැකලා මේ ප්‍රථම ධ්‍යානයේ කෙනෙහිම කරකිරෙන්නට ඕනේ. ප්‍රථම ධ්‍යානයේම ආදීන වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ. අතහැරිය යුත්තක් ලෙස මෙනෙහි කරන්නට ඕනේ. ඒකේ තියෙන ආදීන මෙනෙහි කරන්න. ඒක මෙනෙහි කළ ඒක ගැන අපේක්ෂාවකින් තොරව ඉහළ ධානයේ සඳහා භවනා කර. භවනා කරනවා කියලා වෙන දෙයක් නැහැ. කරන් ආපෙකමයි කරන්න තියෙන්නේ. පටිභාග නිමිත්ත අරගෙන පටවි කියලා නැවත නැවත මෙනෙහි කරන. එච්චරයි කරන්නේ. වෙන මොකක්වත් නැහැ. ඒක මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට අර විදිහට ආපහු තියෙන ඒකට එන කැමැත්තවල යටපත් වෙලා හිත සමාධිමත් වෙලා අවචානයේදී ද්විතිය ධානයේ උපදින්නට පුළුවන්. උපදව ගන්නට පුළුවන් වෙනවා. හරිනේ. එතකොට ඒකේ තියෙන අභිධර්මානුකූල ආදී විග්‍රහය තමයි මම සිද්ධ කරන්නට යෙදුනේ. ඊට පස්සේ අපිට එනවා වැදගත් පාඩම ද්විතිය ධානයේ කියන එක හඳුනා අපිට සම්පූර්ණ කරන්න පුළුවන් වුණොත් බලමු. ගොඩක් විස්තර තියෙන නිසා යම් ප්‍රමාණයක් හරි කරන්නට උත්සාහවත් වෙමු. 20 වෙනි පාඩම ද්විතිය ධානයේ තථාගතයන් වහන්සේ ද්විතිය ධානයේ අනේක සූත්‍රයන්හි වර්ණනා කර ඇත්තේ විස්තර කර ඇත්තේ පහත පරිදිය. එදින ඉද භික්ඛවේ භික්ඛු විතක්ක විචාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. මේක තමයි ඔබට හම් වෙන පාඩය. එතකොට මේ ශාසනයේ භික්ෂුවක් මොකද කරන්නේ? විතක්ක විචාරං වූපසමා, විතක්ක විචාර දෙක සංසිඳවල ඒක යටපත් කරලා අජ්ජත්තං සම්පසාදනං තමන්ගේ సంతහනේ අටගත් සම්පසාදන කියන ဒුතිය ධානය. සම්පසාදන නම් වූ ဒුතිය ධානය. චේතෝසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං. ඒකෝදි භාවං කියන එක විස්තර කරනවා එක එක විදිහට. ඒ සමාධියෙන් යුක්ත වූ සිත කියන එක අවිතක්ක විතරකේ රහිත වූ, විචාරේ රහිත වූ, සමාධියෙන් හටගත්තා වූ, ප්‍රීතිසුඛයෙන් යුක්ත වූ ဒුතිය ධානයට පැමිණ වාසය කරයි කියන එකයි ඕකේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේකේ එක එක පාට වෙලා දැන් එතකොට මේ තියෙන අද ඉස්සලා ප්‍රථම ධානය විස්තර කරනකොට මේ තියෙන සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ වේදනා. මේක ඉතින් විවේකජං විවේකජං ඒ නීවරණ වලින් මිදීම නැමැති විවේකයෙන් මේක හටගෙන තියෙන ප්‍රථම ධානය. ඒකට ඉන්නට ඕනේ මොනවද විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලෙහි කාමයන්ගෙන් අකුසලයන්ගෙන් අකුසලෙහි ධම්මේහි වස්තුකාමෙන් ක්ලේශකාමෙන් වෙන්න විච්ඡේහි කාමේහි විවිච්ඡ අකුසලෙහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං විවේකේ නිසා හටගත්ත ක්ලේශයන්ගෙන් වෙන්නීම නිසා හටගත් විවේක පීතිසුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ වේද. ඒක දැන් කාමයන්ගෙන් වෙන්වීම නිසා ආපු ධ්‍යානය. කාමයන්ගෙන් වෙන්වීම, කාමයන් දුරු කිරීම, නීවරණ දුරු කිරීම, අකුසලයන් දුරු කිරීමෙන් හටගත්ත ධ්‍යානය. ඊළඟ ධ්‍යානයේ හටගන්නේ මේ දෙන්න දුරු කළ අකුසල් දුරු කළ නෙවෙයි, විතක්ක විචාර දෙක දුරු කරලා ඇතිවන්නා වූ ධ්‍යානය. ඒ වගේ මතක තියාගන්න ඕනේ මේ ධ්‍යානය මේ මේ මේකට එන්නේ ඒක දතු කර. මේ ධ්‍යානය ප්‍රථම ධ්‍යාන සමාධියෙන් පැන නැගිච්ච ධ්‍යානය. ප්‍රථම ධ්‍යාන සමාධිය නිසා හටගත් ධ්‍යාන. මේක මොකක්වත් සමාධියක් නිසා හටගත් එකක් නෙවෙයි. මේක හටගන්නේ නීවරණයන්ගෙන් වෙන්වීම නිසා. උපචාරයක් තියෙන බව තමයි මේක. ඒ ධ්‍යානෙම උපචාරයනේ. එතකොට නීවරණයන්ගෙන් වෙන්වීම තමයි මේක අරගෙන තියෙන්නේ. මෙතන අරගන්නවා කියලා කියන්නේ මේ මොනවාද ප්‍රථම ධ්‍යාන සමාධියෙම පැන නැගිච්ච එක. එතකොට නිකාන්තියක් යටපත් කිරීමක් තියෙනවා. නමුත් ඒකතරම්ම අපි සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියනවා මේ ධ්‍යාන උදාහරණයකට මේක හම් වෙන්නේ අපිට පංචක ණය ක්‍රමයේදී. මේ ධ්‍යාන දෙකම මේ ධ්‍යාන මොන ක්‍රමයෙන් ගියත් මේ ධ්‍යාන දෙකම අරගෙන හටගෙන තියෙන්නේ ප්‍රථම ධ්‍යාන සමාධිය. මේ ධ්‍යාන දෙකම හටගෙන තියෙන්නේ ප්‍රථම ධ්‍යාන සමාධිය. මොකද චතුර්ක ණය ක්‍රමයෙන් හටගන්න ဒုတိය ධ්‍යානයත් පංචක ණය ක්‍රමයෙන් හටගන්න ဒုတိය ධ්‍යානයත් කියන දෙන්නම හටගෙන තියෙන්නේ මොනවද ප්‍රථම ධ්‍යානයේ තුලින්මයි. ප්‍රථම ධ්‍යානයේ තුල. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානයේ ඊට පස්සේ පංචක ණය ක්‍රමයෙන් තුන්වෙනි ධ්‍යානයත් මේ ක්‍රමයටම හඳුන්වලා තියෙනවා. ඒකත් අපි එදාට විවරණය කරගමු ඇයි එහෙම හඳුන්වන්න හේතුව කියලා. දැන් එතකොට දැන් මේ පාඩයෙන් එකිනෙක පදයන් විවරණය කරගන්නට ඕනේ. පළවෙනි එක විතක්ක විචාරාණං වූපසමා. මොකද පළවෙනි පාඩේ විතක්ක විචාරාණං වූපසමා. විතක්ක විචාරාණං වූපසමා සංසිඳීමෙන් හේතු කර. සමා කියන්නේ පංචම විභක්තිය තියෙන්නේ ආපාදානය ඒ හේතු කරගෙන. විතක්ක විචාරාණං කියන විතරකේ විචාරය කියන දෙදෙනා කියන එක මේ අරන් තියෙන්නේ සමාස පදේ. විතක්ක විචාරාණං උපසමා යන පහටෙන් විතරකේ සහ විචාරේ ඉක්ම වීමෙන් යන අදහස වේ. ඉක්ම වනවා කියන එක රූප සමා එක සංසිඳල ඉක්මෙව්වා කියන එක. විතර්කයේ ਵਿਚාරයේ නොමැති බැවින් ဒုတိය ධ්‍යානයේ අධිගමණයට විතර්කය සහ ਵਿਚාරය ප්‍රහාණය කළ යුතු බව මින් ගම් වෙනවා. දැන් විතක්ක ਵਿਚාරය අපි කියන්නේ විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි කියන එකෙන් කිව්වා මේ කාමයන්ගෙන් වෙන් වෙන්න නැතුව නම් ප්‍රථම ධ්‍යානයක් උපදවන්නට බෑ. අකුසලයන්ගෙන් වෙන් වෙන්න නැතුව ඒක උපදවන්නට බෑ. ඒක බොරු කතාවක්. ඒ වගේ තමයි විවිච්ඡේ මේ මොනවාද ဒုတိය ධ්‍යානෙ උපදවන්නට බෑ විතක්ක ਵਿਚාර දෙන්න සංසිඳවන්නේ නැතුව. ඒක කරන්නට බෑ. ඒකෙන්ම තමයි මේක උපදවන්නට ඕනේ. නම් විතක්. ඒ නිසා මේකට අපි කියනවා මේ භාවනාවට මේ සම්පූර්ණ භාවනාවට අපි කියනවා විතක්ක විරාග භාවනාව කියලා. විතක්ක ਵਿਚාර විරාග භාවනාව. ඒ කෙලින්ම පංචක ණය ක්‍රමයෙන් ဒုတိය ධ්‍යානයකට කියනවා විතක්ක විරාග භාවනාව. මේක විතක්ක ਵਿਚාර විරාග භාවනාව. මේ දෙකම දුරු කරන්න කරන භාවනාවක්. මෙතන ඉඳන් පටන් ගන්න. මෙතනට එනකම්. විතක් ਵਿਚාර විරාග භාවනාව. එතකොට මේ විතක් ਵਿਚාර දෙන ප්‍රහාණය නොකොට ဒုတိය ධ්‍යානයට සමාදිනවා කියලා එකක් නැහැ. ඒ නිසා තමයි මේක පෙන්වලා තියෙන්නේ මේ දෙන දුරු කරන්නට ඕනේ. ඒ නිසා තමයි විතක් ਵਿਚාරානම් ූපසමා කියන පාඩය දක්වලා තියෙන්නේ. මෙහි ප්‍රහාණය නම් විතක්කය සහ ਵਿਚාරය අනුත්පාදයට පැමිණීමයි. ඒක තමයි විසුද්ධි මාර්ගය කියන්නේ මේක අනුත්පාදින නූපදින තත්ත්වයට පත් කිරීම තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. ප්‍රහාණය කියන්නේ අනුත්පාදයේ කියන එක. ඊට පස්සේ අජ්ජත්තං කියන පදයෙන් ဒုတိය ධ්‍යානය තම సంతානෙහි හටගත් බව අදහස් කරනවා. තමන්ගේ సంతානේ හටගත් එකක්. මේක බාහිර තියෙන එකක් නෙමෙයි. තමන්ගේ సంతානය තුළ හටගත් එකක් අජ්ජත්තං. සම්පසාදනං යන පදය ක්‍රම දෙකකට විස්තර කළ හැක. සම්පසාදන කියන එකේ තේරුම අපි අජ්ජත්තනොත් පාරක් කරා. අජ්ජත්තං සම්පසාදනං 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 කියන්නේ ප්‍රසාදයේ සද්ධාවට නමක්. ශ්‍රද්ධාවේ තියෙන කෘත්‍යයක් තමයි හිත පහදවනවා කියන එක. කෙලෙස් ධර්ම වලින් හිත පිරිසුදු කරනවා කියන එක. හරියට වතුරක් නිර්මල කරනවා වගේ. දැන් සම්පසාදන ශ්‍රද්ධාව කියන එකක් තමයි රත්නත්‍රයේ කෙරෙහි පහදිච්ච එකට තමයි සම්පසාදන ශ්‍රද්ධාව කියලා. මෙතන එන්නේ මේ රත්නත්‍රයේ කතාවක් නෙවෙයි මේ කෙලෙස් වලින් හිත පිරිසුදු කරන බව තමයි මෙතන ශ්‍රද්ධාවේ තියෙන සම්පසාදන ලක්ෂණය. එතර සිත පහදවන පිරිසුදු කරන ශ්‍රද්ධාව සම්පසාදනේ නම් වේ. විතක්කේ සහ ਵਿਚාරය එතකොට දැන් ශ්‍රද්ධාවේ කෘත්‍ය තමයි සම්පත. මේක ශ්‍රද්ධාව කියන එක විනෙද ගත්තොත් එහෙම ශ්‍රද්ධාව හැම කුසල සෝබන සිතකම තියෙන සෝබන සාධාරණ චෛතසිකය. සෝබන සාධාරණ චෛතසික හැම සෝබන සිතකම ඉදිරිය. අභිධර්මාර්ථ සංග්‍රහය ඇතුළේ නම්බර 1 පළවෙනියෙන් දක්වලා තින්නේ මේක. ශ්‍රද්ධාව කියන එක. මොකද මේක නැතුව කිසිම සෝබන ගුණ ධර්මයක් හිතේ හට ගන්නට බැහැ. මොකද හිතේ පිරිසුදු භාවයක් තියෙනවා. කෙලෙස් වලින් මිදිච්ච භාවයක් තියෙනවා. කෙලෙස් යටපත් කරන භාවයක් තියෙනවා. ඒතර මේ ශ්‍රද්ධාව කියන එක තමයි හිත ක්ලේශයන්ගේ අර උදක ප්‍රසාද මාණික්ක වගේ චක්‍රවර්ති රජුරන්. උදක ප්‍රසාද මාණික්ක කියන එක වතුරට දැම්මම දියසෙවිල් ඔක්කොම ටික බැහැලා වතුරට බැහැලා හිත පිරිසුදු වන්නාසේ මේ ශ්‍රද්ධාව හට ගන්නකොට අපේ సంతානගත කෙලෙස් වලින් හිත පිරිසුදු භාවයට පත් වෙනවා. කෙලෙස්යන් යටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සිත පහදවන පිරිසුදු කරන ශ්‍රද්ධාව සම්පසාදන නම් වේ. විතක්කේ සහ ਵਿਚාරයේ විසින් හැබැයි දැන් ඊළඟට වැදගත්ම කාරණා තමයි කියන්නම තුනට මේ ශ්‍රද්ධාව හැම සෝබන සිතකම තිබුණාට දැන් මේක ප්‍රථම ධානයේ තිබුණා. සම්පසාදන ශ්‍රද්ධාව ප්‍රථම ධානයේ තිබුණා. දැන් උදාහරණයකට මේක මම මේ පැතිනු පේන්නේ නැති වෙයි. ප්‍රථම ධානයේ ශ්‍රද්ධාව තිබුණා. ဒုတိය ධානයේ ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි සම්පසාදන කියන වචනය බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ බුද්ධ වචනේ තියෙන්නේ ဒုတိය ධ්‍යාන ශ්‍රද්ධාවට පමණයි. සම්පසාදන කියන වචනේ දීලා තියෙන ဒုတိය ධ්‍යානෙට විතරයි. මේකට දීලා නැහැ. ඒකට හේතුව මොකද්ද? හේතුව තමයි මේ දෙන්නගේ වෙනස මොකද්ද? දැන් ဒုတိය ධ්‍යානයේ ප්‍රථම ධ්‍යානයේ දෙකේම ශ්‍රද්ධාව තියෙනවා. ဒုတိය ධ්‍යානෙට සම්පසාදන කියලා දෙනවා. ඒකට හේතුව මොකද්ද? ဒုတိය ධ්‍යානයේ ප්‍රථම ධ්‍යානයේ වෙනස. ඒ තමයි විතක්ක ਵਿਚාර දෙන්නගේ නැති බව. එතකොට ප්‍රථම ධානයේහි තියෙනවා විතර්කයයි ਵਿਚාරයයි. විතර්කයේ ਵਿਚාරය කියන දෙන්න කැළඹීම් සහිත ධර්ම දෙන්නේ. මේ දෙන්න ඕලාරිකයි කැළඹීම් සහිතයි. ඒක හරියට නිකන්
වතුරක රැලි හට ගන්නවා වගේ. ප්‍රතිදී වතුරක රැලි හට ගන්නකොට වතුරක් පහදින එක ඒක පැහැදිලි භාවයක් නෑ. පැහැදිලි කරන බවක් නැති වෙනවා. ඒක රැලි හටගෙන තියෙනකොට. හැබැයි පිරිසුදුකම තියෙනවා. නමුත් පිරිසුදුකම් ප්‍රකට නෑ රැලි හට ගන්නකොට. පිරිසුදු නවර විනිවිද පේන ගතියක් තියෙනවානේ. ඡායා වැටෙන ගතියක් තියෙනවානේ පිරිසුදු ජලයේහි. ඒතර ඒ බවන් පේන්නේ නැතින රැලි තියෙනකොට ඒ පිරිසුදුකමට වඩා රැලි මතු වෙන්න පටන් ගන්නවා. ඒතර ඒ විදිහට විතක්ක ਵਿਚාර දෙන්න අපි කියන පාළි කෝභ සහිතයි කියලා. කෝභ සහිත ධර්ම දෙක. එතන මේ කෝභ සහිත ධර්ම නිසා චිත්ත සන්තානයේ කැළඹීම් තියෙනකොට ශ්‍රද්ධාව ලොකුවට ප්‍රකට වෙලා එන්නේ නැහැ. ශ්‍රද්ධා ප්‍රකට වෙලා එන්නේ නැහැ. ඒ නිසා මේ සම්පසාදනය ශ්‍රද්ධාව සම්පසාදනයක් වුණාට ප්‍රථම ධ්‍යානයේහි ඒක සම්පසාදන කියන නමින් හඳුන්වන්නේ නැහැ. ඒක ඉතා වැදගත්. ඒ කියන්නේ ඒ ධර්මයේ තිබිලා තියෙනවා. නැතුව නෙමෙයි තිබුණට එයාගේ කෘත්‍ය හරියට සිද. මේ කියන්නේ මොකද්ද? එකම සිතෙහි තියෙන ධර්මයකින් තව ධර්මයක් දුර්වල වෙලා තියෙනවා. තව ධර්මයක් දිකෝ තව ධර්මයකට බාධා පැමිණිලා තියෙනවා. ඒක විශේෂයෙන් පව ධර්මයකට බාධා පැමිණිලා තියෙනවා. දැන් උදාහරණයකට අපි කියනවා වීරි උද්දච්චයයි ඒකාග්‍රතාවයි එකම සිතේ හටගන්න. ඒතර උද්දච්චයෙන් ඒකාග්‍රතාවයට යම් බලපෑ. හැබැයි අකුසල සිතෙහි ගත්තොත් ඒකාග්‍රතාවයෙන් උද්දච්චය යටපත් කරනවා කියන්නේ අකුසල සිතෙහි ඒකාග්‍රතාවයෙන් උද්දච්චය යටපත් කරනවා කියන්නේ ඒක ධර්ම විරෝධී ප්‍රකාශනයක්. ඒකෙදි යම් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා පැහැදිලියම. ඒ නිසා තමයි ඒ විචිකිච්ඡා හිතේ ඒකාග්‍රතාවයේ අතිශය දුර්වල අකුසල සිත් අතර දුර්වලයි. එතකොට ඒ විචිකිච්ඡාවේ බලපෑමට ලක්වීම නිසා ඒ විදිහට දැන් කුසල සිතෙත් බලන්න විතක්ක ਵਿਚාර දෙන්නගේ කෝභ සහිත භාවය නිසා ශ්‍රද්ධාව තියෙන සම්පසාදන භාවය ප්‍රකට නැහැ. ඒක ප්‍රකට වෙලා නැහැ. ඔක අපිට තතර මජ්ජත්තතාව සම්බන්ධයෙන් ඉදිරියේදී හම්බ වෙනවා. සතිය සම්බන්ධයෙන් ඉදිරියේදී හම්බ වෙනවා. ඉදිරි ධානවලදී විශේෂයෙන් තෘතිය ධානයේදී සතිය ගැන කතා කරනවා. ဒုတိය ධානයේත් කතා නොකරපු එකක් ගැන සතිය ගැන කතා කරනවා. එතකොට ඒ විදිහට එක එක ධානාංගය එක එක කුසලාංගය යහපත් සෝබන ධර්මියෝ මතුවේ එන්න පටන් ගන්නවා ඕලාරික අංග ප්‍රහාණය කරන. ඒ කියන්නේ මේකේ තිබිලා තියෙනවා මේ ගතිය. ප්‍රථම ධානයේත් මේ ගති ටික තිබිලා තියෙනවා. නමුත් සමහර ධර්ම ඩොමිනන්ට් වෙනකොට ඒවයි තියෙන ස්වභාවය නිසා ඒ ඇතුලේ තියෙන මැණික් බඳු පිරිසිදු ගති මතුවෙන්නේ නැහැ. ප්‍රකට වීම සිද්ධවන්නේ නැහැ. බලමු. සිත පහදවන පිරිසුදු කරන ශ්‍රද්ධාව සම්පසාදන නම් මේ විතර්කයේ සහ විචාරයේ විසින් ඇති කරනු ලබන කැළඹීම කෝභය රහිත බැවින් ဒုတိය ධානයේහි ශ්‍රද්ධාව විශේෂයෙන් සම්පසාදනය නමින් හඳුන්වනු ලැබේ. ප්‍රථම ධානයේහි විතර්කයේ සහ විචාරයේ කැළඹීම සහිත නිසා ප්‍රථම ධානයේහි එහි ශ්‍රද්ධාව සම්පසාදන ලක්ෂණ එහි ශ්‍රද්ධාවෙහි සම්පසාදන ලක්ෂණේ ඊතරම් ප්‍රකට නැද තියෙනවා. පිරිසුදු කිරීම තියෙනවා. ඒතරම් ප්‍රකට නැහැ කියන එක වැද. ප්‍රකට නැහැ. එතකොට සම්පසාදනයේ නම් වූ ශ්‍රද්ධාව සමග යෙදීම නිසා ဒုတိය ධානයේද සම්පසාදන වෙනවා. මේ සම්පසාදන කියලක හඳුන්වන්නේ ဒုတိය ධානය. අජ්ජත්තං කිව්වේ ဒုတိය ධානය. විතක්ක උචාරණ උපසමා කිව්වේ හේතුව කියන එක. ඒ හේතුවෙන් තමයි මේක හටගන්නේ. අජ්ජත්තං ဒုတိය ධානය සම්පසාදනං කියන්නේ ဒုတိය. මොකද්ද සම්පසාදනං කියලා කියන්නේ? සම්පසාදනයේ නම් වූ ශ්‍රද්ධාවෙන් යුක්ත වූ ධානය කියන එක. සම්පසාදනයේ නම් වූ ශ්‍රද්ධාවෙන් යුක්ත වූ ධානය කියන එක. ඊට පස්සේ ဒုတိය ධානය පුළුවන් ඒකට යම් ප්‍රමාණයක්. ဒုတိය ධානයේ සම්පසාදන නම් වූ ශ්‍රද්ධාවෙන් යුක්ත නිසා සහ විතර්කයේ සහ ਵਿਚාරයේ කැළඹීම් රහිත නිසා සිත පහදවයි. මේ කියන්නේ මොකද්ද? මෙතන ඉස්සෙල්ලා කිව්වේ එක විවරණයක් තමයි. එක විවරණයක්. ဒုတိය ධානය සද්ධාවෙන් යුක්තයිනේ. ඒ නිසා මෙයාට නමක් දෙනවා ශ්‍රද්ධාවෙන් යුක්ත නිසා මෙයා සම්පසාදන කියලා කිව්වා. මෙයා සම්පසාදන කියලා කිව්වා එක ක්‍රමයක්. දෙවැනි එක තමයි ဒုတိය ධානය සම්පසාදනෙන් යුක්තයි. සහ මෙයා තුල නැහැ විතක්ක ਵਿਚාර. විතර්කයක් නැහැ විචාරයක් නැහැ. නේද? තව විතක් ਵਿਚාර දෙන්නම නැහැ. ඒ නිසා මේ ဒုတိය ධානය සිත පිරිසුදු කරනවා. නවශේෂ නාම දර පිරිසුදු කරනවා මෙයා. මොකද මේ හැකියාව මෙයත් එක්ක ඉන්න නිසා, සම්පසාදනෙන් යුක්ත නිසා, විතක්ක ਵਿਚාර දෙන රහිත නිසා පිරිසුදු කරනවා. ඒ නිසා
දැන් සිත පිරිසුදු කරන නිසා ශ්‍රද්ධාවනි සම්පසාදන කියලා සිත පිරිසුදු කරන නිසා ශ්‍රද්ධාව සම්පසාදන කියලා. මේ කියන්නේ ဒုတိය ධ්‍යාන සිත පිරිසුදු කරන ධර්මයක්. ဒုတိය ධ්‍යාන. ඒ කියන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානංග තුන. ඒක මේ කියන්නේ. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානංග තුන දෙනාග එකමුතු වෙනොත් සිත පිරිසුදු කිරීමක් වෙනවා. හේතුව මොකද? පිරිසුදු කරන සම්පසාදනය සමග යුක්ත නිසා සහ විතක්ක ਵਿਚාර දෙන්න නැති නිසා. ဒုတိය ධ්‍යානයේ සම්පසාදන නම් වූ ශ්‍රද්ධාම යුක්ත නිසා සහ විතර්කයේ සහ ਵਿਚාරයේ කැළඹීම් රහිත නිසා සිත පහදවයි පිරිසුදු කරයි. එබැවින් ဒုတိය ධ්‍යානයේමද සම්පසාදන නම් වේ. චේතසෝ ඒකෝදි භාවං යන පාඨයේද හොඳින් තේරුම් ගත යුතුය. ඒකත් විශේෂකක්. චේතසෝ ඒකෝදි භාවං. ඒකෝදි චේතසෝ ඒකෝදි භාවං. ඒක ක්‍රම දෙකකට විතර විස්තර වෙනවා. චේතසෝ කියන පදයක් දෙපැත්තට යනවා. ඒ සම්පසාදන පදයට සම්බන්ධ වෙනවා. ඒක බලමු අපි ඉස්සලම. ඒකෝදි භාවං. මේ කියන්නේ සමාධිත් මේ ဒုတိය ධ්‍යානෙම තමයි. ඒකෝදි භාවං කියලා කියන්නේ. චේතසෝ ඒකෝදි භාවං. ඉස්සලම විස්තර ගන්න අපි ඒකෝදි කියන පදේ. ඒකෝදි කියන්නේ සමාධියට නමක්. ඒකෝදි. ඒකෝදි කියන්නේ සමාධියට නමක්. ඇයි ඒ සමාධිය? මෙතන භාවං භාවං කියලා කියනවා. ඒකෝදි භාව භාව කියන්නේ ඇති කරනවා කියන අර්ථයෙන් ගන්න. බල බල මේක ඉස්සර. ඒකෝදින සමාධියේ නමකි. විශේෂයෙන් ဒုတိය ධ්‍යානයේ සමාධියේ ඒ නම යොදනු ලැබේ. ඉන් අදහස් වන්නේ විතර්කයේ සහ ਵਿਚාරය තමා මතට නොනැගි බැවින් අනජ්ජාරූල්. දැන් විතක්කය ਵਿਚාරය තමාගේ ඇඟට නැගෙලා නැහැ. තමන් එක නැහැ. ඒනම එක නැහැ කියන එකම අදහස් කියන්නේ. අග්‍රව ශ්‍රේෂ්ඨව හටගන්නා සමාධියන්නේ අග්‍රව ශ්‍රේෂ්ඨව හටගන්නවා මේ සමාධිය මොකද විතක්ක ਵਿਚාර දෙන්න ඇඟට ඇවිල්ලා නැති නිසා නොයසේනම් විතර්කයේ හෝ ਵਿਚාරේ නොමැති වෙමින් ඔවුන්ගේ සහාය නොමැතිව තනිව හටගන්නා සමාධියක් නිසාද ඒ ඒකෝදි නම් වෙනවා තනිව හටගන්න නිසාත් ඒකෝදි වෙනවා ශ්‍රේෂ්ඨ නිසාත් ඒකෝදි වෙනවා ඒක කියන පදේ අර්ථ ගොඩක් තියෙනවනේ එකක් කියන්න පුළුවන් තනිව කියන අර්ථේ ශ්‍රේෂ්ඨ කියන අර්ථේ ගන්නට පුළුවන් ත්‍රයගේ අර්ථ වෙන එකේම ශ්‍රේෂ්ඨව හට ගන්නා සමාධිය සහ නැත්තම් විතක්ක ਵਿਚාරයන්ගෙන් තොරව ඔවුන්ගේ සහය නැතිව තනිව හට ගන්නා සමාධිය ඒකෝදි ඒක උදි උදි කියන්නේ හට උද උදති කියන එකනේ හට ගන්නවා කියන්නේ ඒකෝදි උදි කියන පදයෙන් එල තියෙනවා එතකොට තවත් ක්‍රමයකින් කිව්වොත් සම්ප්‍රයුක්ත ධර්ම උපදවන බැවින් සමාධිය උදි නම් වේ සම්ප්‍රයුක්ත ධර්ම උපදවන බැවින් උදි එතකොට සමාධිය කියන උදි කියලා උපදවන ධර්මය එයම විතර්කයේ සහ ਵਿਚාරයේ තමන් වෙත නොනැගි බැවින් අග්‍රවේ ශ්‍රේෂ්ඨ වේ. ඒ බව ඒක පදයෙන් කියවේ. මෙසේ අන්‍ය ධර්මයන් උපදවන අග්‍ර සමාධිය ඒකෝදි කියලා කියනවා. අන්‍ය ධර්ම උපදවන නිසා උදි කියලා කියනවා. ඒතොර අරක කතා කරේ කොහොමද? නැතිව විතක්කෙන් ਵਿਚාරෙන් තොරව තමන් හටගන්න නිසා. අනිත් ධර්මයන් උපදවන නිසාත් උදි කියලා කියනවා. විශේෂයෙන් දක්වලා තියෙනවා මිලින්ද ප්‍රශ්නෙහි ධම්මසංගණි අටුවා වෙන්නේ සියලු කුසල ධර්මයෝ හටගන්නට සියලු කුසල ධර්මයන්ට සමාධිය පූර්වාංගම වේ කියලා පාඩය. මොකද හේතුව කුසල සාහිතෙන් සමාහිත වෙච්ච නැති කෙනෙක්ට කිසිදු කුසල ධර්මයක් හටගන්නේ නැති නිසා. ඒ නිසා මේ සමාධිය කියන එක විශේෂයෙන්ම කුසල ධර්මයේ උපදවන කුසල ධර්මයන් උපදවන ධර්මයක්. ඒක හරියට දීලා තියෙන්නේ කූටාගාරයක මුදුන බඳුයි මේ සමාධිය කියලා. මුදුන බඳුයි. ඉතින් මේ සමාධියේ සියලු ධර්මයේ කුසල ධර්මයේ නැමිලා බර වෙලා තින් සමාධි නින්න සමාධි පෝන සමාධි පබ්බාරයි මේ කුසල ධර්මය. ඒ වගේ මේ කුසල ධර්මයන්ට පූර්වාංග වෙනවා මේ සමාධිය. ඒ නිසා මේ සමාධිය විසින් සියලු කුසල ධර්ම උපදවනවා කියන එක කියන්නට පුළුවන් ධර්මයේ පරියායක් හැටියට. ඒක පදයට විතර්ක විචාරයන්ගෙන් සහයෙන් තොරව හටගන්නා සමාධියන අර්ථයේදී ඒකෝදි යන පදේ නිර්මාණය කරනකොට මේක තව ක්‍රමයකට විතක්ක ਵਿਚාරුවින්තර ශ්‍රේෂ්ඨව අනිද්දර උපදවන එක තනිව අනිද්දර උපදවන එක කියලා කියන්නත් පුළුවන්. මෙසේ ඒකෝදි නම් වූ සමාධිය වඩවන නිසා ဒုတိය ධ්‍යානය ඉපදීමනේ භාවගෙන වඩවන ඒක වඩවන නිසා ဒုတိය ධ්‍යානයේ ඒකෝදි භාව නම් වේ. ඒතකොට ဒုတိය ධ්‍යානය තමයි ඒකෝදි භාව. ඒ සමාධිය වඩවන නිසා ဒုတိය ධ්‍යානයට ඒකෝදි භාවං කියලා කියනවා. එතකොට ඒකෝදි භාවං ඒකෝදි භාවයෙන් මේක වඩවනවා කියන අර්ථයෙන් වඩවීම භාවේති කියන්නේ ඒකනේ වඩවයි කාවද වඩවන්නේ මේ ඒකෝදි කියන සමාධිය වඩවන නිසා ප්‍රීති සුඛ දෙන්න ඒ සමාධිය වඩවනවා ප්‍රීතියනොත් වඩවනවා සුඛේනොත් වඩවනවා මොකද ප්‍රීතිය තියෙනවා චිත්ත සන්තානේ පුබුදවන පුම්බවන ගතියක් සුඛේ තියෙනවා වඩවන ගතියක් සුඛේ කියන උපබ්‍රෝහණය එතකොට මේ ဒုတိය ධ්‍යානයේ විසින් විතක්ක ਵਿਚාර කෝබ රහිතව මේ ඒකෝදි කියන සමාධිය මේ තියෙන සමාධිය මේකනේ ඒකෝදි වෙන්නේ මෙයා තමයි ඒකෝදි. මේ ဒုတိය ධ්‍යානයේ විසින්, ඒ කියන්නේ එයත් ඇතුළත් වෙලා තියෙන, ඒතර විශේෂයෙන් ප්‍රීතිය සුඛයේ විසින් මේ සමාධිය වඩවනවා, වර්ධනය කරනවා. විශේෂයෙන් ප්‍රීතිය සුඛය කියන දෙන්නගේ තියෙනවා ධර්මය වඩවන ගතිය. తත්‍ර මජ්ජත්තතාවය තියෙන ධර්මය වඩවන ගතිය. ප්‍රඥාවය තියෙන ධර්මය වඩවන ගතිය. ඒතර මේ විදිහට මේ කට්ටිය විසින් මේක පද. ඒ නිසා ප්‍රථම ධ්‍යානයට, ဒုတိය ධ්‍යානයට කියනවා ඒකෝදි භාවං කියලා පදය හදනවා. ඒකෝදි භාවං. එරවට ඒක ඊට පස්සේ දැන් බලන්න මේ චේතසෝ කියන පදය. දැන් මේක වැදගත් වෙනවා. මේක ටිකක් ධර්මයේ ගැඹුරින් ඉගෙන ගන්නට වැදගත් වෙන්නේ චේතසෝ කියන පදය. මේ චේතසෝ කියන පදය එක වෙලාවක ඒකෝදි භාවයට සම්බන්ධ කරන්න පුළුවන්, එක වෙලාවක සම්පසාදනයට සම්බන්ධ කරන්න පුළුවන්. බලමු අපි ඒකද. ඒකෝදි භාවනම් වූ ဒုတိය ධ්‍යානය සත්වේකුගේ ධ්‍යානයක් නොවේ, ජීවයක ධ්‍යානයක් නොවේ. නමුත් සිතෙහි ධ්‍යානයක, සිතේ ධ්‍යානය චේතසෝ චත්ති විභක්තියෙන් තියෙන බව දැක්වීමට චේතසෝ ඒකෝදි භාවං කියා දේශනා කරන ලදී. චේතසෝ යන පදයේ තේරුම සිත ගේ යන්නයි. චට්ටි කියන්නේ සිතේ, සිතේ කියලා අපි කියන්නේ සිංහලෙන් සාමාන්‍ය. සිත ගේ නැත්තම් සිතට අයත් කියන අර්ථය. සිතට සම්බන්ධයි කියන. ඒතර මේ සමාධිය පුද්ගලයේගේ සමාධියක් නෙවෙයි. මේ සමාධිය සත්වයේගේ සමාධියක් නෙවෙයි. ජීවයේක සමාධියක් නෙවෙයි. ආත්මයේක සමාධියක් නෙවෙයි. සිතක සමාධියක් කියන එකයි මේ කියලා. චේතසෝ ඒකෝදි භාවං. චේතසෝ සමාධියේ වඩවන මේ ධ්‍යානය, සමාධියේ වඩවන මේ ධ්‍යානය සිතෙහි සමාධියක්. මෙහිදී වැදගත් කරුණක් දත යුතුය. සම්පසාදනං යන පදයට අර්ථ විවරණ දෙකක් දෙන ලදී. ඉන් පළමු අර්ථ විවරණය ගත් කල, පළමු අර්ථ විවරණය ගත්තම සම්පසාදනං කියලා කිව්ව මොකද්ද? ශ්‍රද්ධාවෙන් යුක්ත ဒုတိය ධ්‍යානයේ සම්පසාදනං කියලා කිව්වා. ශ්‍රද්ධාවෙන් යුක්ත ဒုတိය ධ්‍යානයේ සම්පසාදනං කියලා කිව්වා. ඒ අර්ථ විවරණය ගත්තොත් එහෙම චේතසෝ යන පදය ඒකෝදි භාව යන පදයට සම්බන්ධ කරන්නට ඕනේ. චේතසෝ කියන පදය ඒකෝදි භාවය. මොකද හිත පිරිසුදු කරන ධර්මයේ සම්පසාදනම් කියලා කිව්වේ. ඒතර සම්පසාදනයේ යුක්ත වූ ධර්මය මොකද්ද? ဒုတိය ධ්‍යානයේ සම්පසාදනම් කියලා කිව්වා. ඒතර ඒක චේතසෝ කියන පදයට සම්බන්ධ. එවිට එය සම්බන්ධාර්ථෙහි සාමි වචනයක් බව දත යුතුය. හරිනේ? එතකොට චේතස යන පදේ ඒකෝදි භාව කියන එකට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ දැන් මේකේ සම්පසාදනයේට අර්ථ විවරණ දෙකක් තියෙනවා. සම්පසාදනයේට අර්ථ විවරණ දෙකක් තියෙනවා. එක සහ දෙක. පළවෙනි එකේ කිව්වේ මොකද්ද? මේ තියෙන්නේ සම්පසාදනය කියන ශ්‍රද්ධාවෙන් යුක්ත නිසා ဒုတိය ධ්‍යානයේ සම්පසාදනයි කියලා කිව්වා. සම්පසාද. ဒုတိය ධ්‍යානයේ සම්පසාදනයි කියලා. එහෙම ගන්නකොට චේතසෝ කියන එක යන්නේ පළවෙනි අර්ථ විකල්පයේදී මෙයාගේදී මෙයාව ගන්නකොට චේතසෝ යන්න ඕනේ ඒකෝදි භාවයත් එක්ක. සිතෙහි සමාධිය. සිතෙහි සමාධිය කියන එක. සිතෙහි සමාධිය වඩව සිතෙහි සෝරි. සිතෙහි ဒုတိය ධ්‍යානය කියන එක සමාන නේ. සිතෙහි ဒုတိය ධ්‍යානය. සමාධිය වඩවන ဒုတိය ධ්‍යානය. මෙතන මේ කියන්නේ සම්පදාදනම් කියන්නේ ශ්‍රද්ධාවෙන් යුක්ත ဒုတိය ධ්‍යානය. සිත පිරිසුදු කරන ශ්‍රද්ධාවෙන් යුක්ත ဒုတိය ධ්‍යානය. ඊට දෙවෙනි අර්ථ විකල්පය කොහොමද? දෙවෙනි අර්ථ විකල්පයේ කිව්වේ ဒုတိය ධ්‍යානයට සම්පසාදන කිව්වා. ဒုတိය ධ්‍යානෙම සිත පිරිසුදු කරන නිසා. සිත පිරිසුදු කරන නිසා ဒုတိය ධ්‍යානයේ සම්පසාදන කිව්වා. එතකොට දෙවෙනි අර්ථ විකල්පයේ ගත්තම මෙයා පිරිසුදු කරන සිත කවුද? මොකද මෙයා සිත පිරිසුදු කරන නිසා දෙවෙනි මේ සම්පසාදන කිව්වා. ඒ පිරිසුදු කරන සිත තමයි චේතසෝ කියලා කියන. එතකොට දෙවෙනි අර්ථ විකල්පයේදී මෙයා සම්පන්න වෙන්නේ සම්පසාදනම් කියන පදයට. ඒක ဒုတိය විභක්තියෙන් උපයෝගාර්ථයෙන් සම්පසාදනය වෙනවා. එතකොට සම්පසාදනම් චේතසෝ චිත්තං සම්පසාදනම් කියලා ගන්නට ඕනේ. චිත්තං සම්පසාදනම් සිත පිරිසිදු කරන ဒုတိය ධ්‍යානය කියලා ගන්නට ඕනේ එතනදී. ඒතර ඒකෝදි භාවං කියනකොට සමාධිය වඩවන ဒုတိය ධ්‍යානය. ඒතර චේතසෝ පදේ අදාළ වෙන්නේ. ඒතර චේතසෝ යන්නේ සම්පසාදනම් කියන පදයට. ඔක ගැඹුරින් අධ්‍යයනය කරනාට වැදගත් වෙනවා. ඉතින් මේක අප කියමු. ඒක මෙහිදී වැදගත් කරුණක් දත යුතුයි. සම්පසාදනම් යන පදයට අර්ථ විවරණ දෙකක් දෙනලාදී. ඉන් පළමු අර්ථ විවරණය ගත් කල චේතසෝ යන පදය ඒකෝදි භාව යන පදේ හා සම්බන්ධ කළ යුතුය. එවිට සම්බන්ධාර්ථයේ සාමි වචනයක් බව දත යුතුය. නමුත් සම්පසාදනම් යන පදයට දෙවන අර්ථ විවරණය ලබා දුන් විට චේතසෝ යන පදේ සම්බන්ධ වන්නේ සම්පසාදනම් යන පදේ සමග වන අතර එහිදී උපයෝගාර්ථයේ සාමි වචනයක් බව දත යුතුය. චේතසෝ චේතං සම්පසාදනම් යනු සිත පිරිසුදු කරන ධ්‍යානය කියන එකයි. සිත පිරිසුදු කරන ධ්‍යානය. සිත පිරිසුදු කරන ධ්‍යානය කියලා ගන්නට ඕනේ. චේතසෝ
ප්‍රථම ධානයෙහි ශ්‍රද්ධාව සහ සමාධිය තිබුණද ඒවා පිළිවෙලින් සම්පසාදන සහ ඒකෝදි භාව යන පදවලින් හඳුන්වා නැත්තේ ඇයිද යන තේරුමක් දැන් බලන්න. තව වචන ඇත මේ ප්‍රථම ධානයෙහි සමාධියක් තිබුණා. ඒකාග්‍රතාවය තිබුණානේ. සමාධිය නැත්නම් ඒකාග්‍රතාවය. මේ සමාධිය හඳුන්වලා තියෙනවා තව නමකින් බුදුරජාණන් වහන්සේ ඒකෝදි භාව කියලා. ඒකෝදි භාව. ප්‍රථම ධානයේ සමාධියේ නමත් නැහැ. ශ්‍රද්ධාවටත් නැහැ. සමාධියටත් නැහැ. දැන් බලන්න ဒုတိය ධානයේ තියෙන සමාධියත් විශේෂයි. ශ්‍රද්ධාවත් විශේෂයි. ප්‍රීතිසුඛයත් විශේෂයි. දැන් මේවා විශේෂයෙන් ශ්‍රද්ධාවයි සමාධියයි හඳුන්වලා තියෙන විශේෂ නම් වලින්. ඇයි එහෙම කරලා තියෙන්නේ? ප්‍රථම ධානයට එක දිර නැහැ. සම්පසාදනේ නම් පැහැදිලි. අපි කියවා විතක්ක ਵਿਚාර කෝප රහිත නිසා කියලා. එතකොට කොහොමද ඒකෝදි භාවයක හඳුන්වන්නේ? ප්‍රථම ධානයේහි විතක්කේ සහ ਵਿਚාරේ ඇති නිසායි රැලි සහිත ජලයක් මෙන් ප්‍රසන්න පැහැදිලි නැත. එබැවින් ප්‍රථම ධානයේ ශ්‍රද්ධාව සම්පසාදනේ යන නමින් හඳුන්වන්නේ නැත. හොඳින් ප්‍රසන්න නැති බැවින් ප්‍රථම ධානයේ සමාධියද එතරම් පැහැදිලි නැත. ප්‍රකට නැති. එතනදී ප්‍රකට නැහැ. මොකද හේතුව ඒත අරගත් ප්‍රකට නැතිව මේක මේකෙන් ශ්‍රද්ධාව ප්‍රකට නැති වෙනවා. ශ්‍රද්ධාව ප්‍රකට නැති වෙන මේක රැලි සහිත බව නිසා කැළමිච්ච බව නිසා සමාධියත් ප්‍රකට නැති වෙනවා. ඒ නිසා සමාධියත් ප්‍රකට නැති වෙනවා. ඒ නිසා ඒ දෙකම ඒතර සමාධියත් මේක බලපාලන විතක්ක ਵਿਚාර නැතුව මේක අධිගමනය කරන්න බෑ ප්‍රථම ධානයේ. බලන්න හැබැයි ප්‍රථම ධානයේ අධිගමනය කරන්න උපකාරනාට ප්‍රථම ධානයේ තියෙන සමාධිය දුර්වල වෙලා තියෙනවා. මේ විතක්ක ਵਿਚාර දෙන නිසා හරි අමුතු මෙකනිසම් එකක් මේ තියෙන්නේ. ඒ ධර්ම ටික උපකාරයෙන්ම එතනට යන්නේ. නමුත් ඉහළට යනකොට ඒ සමහර ධර්ම ඉවත් කරගන්නට වෙනවා. එතකොට තමයි එයාගේ තියෙන සැබෑ ස්වરૂපය එන්න මතුවේ. මුලින්ම යාව දිනු කරන්න ඒ කට්ටිය උපකාර ඕනේ. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ කියන හතර දෙනාම ඕනේ ඒකාග්‍රතාවයේ දිනු කරන්න. ප්‍රථම ධ්‍යාන නැත්නම් ඒකාග්‍රතාවට එතනට එන්න බෑ. ඊටසේ දැන් එතනට ඇවිල්ලා ස්ථාවර වුණාට පස්සේ දැන් ඉහළට යනකොට ඒ ආපුවයි ඉවත් කර කර තමයි මේක ඉදිරියට යන්නට වෙන්නේ. එතකොට ඒ නිසා තමයි ප්‍රථම ධානයේ ශ්‍රද්ධාව සම්පසාදනම් කියලත් නැහැ සමාධිය ඒකෝදි භාවං කියලත් නැහැ. අනෙක් අතට ဒုတိය ධානයේහි විතර්කයේ සහ ਵਿਚාරේ නොමැති බැවින්ෙහි කැළඹීම් නැත. එබැවින් ශ්‍රද්ධාව අවකාශ ලබා බලවත් වේ. බලවත් ශ්‍රද්ධාව උපකාරී ලැබීම නිසා ධානයේහි සමාධියද ප්‍රකට වේ. එතකොට මේ නිසා මේ විදිහට මේකේ පද දෙක හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ මේක විස්තර කරන්න ගියොත් වෙලා යනවා තිබිතර බලමු. අවිතක්කං අවිචාරං යන පද දෙකෙන් කියවෙන්නේ විතක්කේ සහ ਵਿਚාරේ නොමැති ဒုတိය ධානය යන්නයි. අවිතක්කං අවිචාරං කියන පද දෙකෙන් කියන්නේ විතර්කයක් නැති ਵਿਚාරයක් නැති. මෙහිදී විතක්ක ਵਿਚාරාණං යන වූපසමං යන පාඨය නැවත ගැඹුරින් විස්තර කළ යුතුය. එම පාඨයෙන් අර්ථ තුනක් ගම්මිය වෙනවා කියලා දෙනවා විසුද්ධි මාර්ගයේ. විතක්ක ਵਿਚාරාණං වූපසමා කියන පාඨයෙන් අර්ථ තුනක් ගම්මිය වෙනවා. පළවෙනි එක. ශ්‍රද්ධාවගේ බලවත් සම්පසාදණයට හේතුව කෙලෙස් කිලිටු ප්‍රහාණය නොව විතක්ක ਵਿਚාරේ ප්‍රහාණය බවයි. දැන් ඉතා වැදගත් එකක්. අපි කියනවා ශ්‍රද්ධාව පිරිසුදු වෙන්නේ කෙලෙස් නැති වෙනකොට ශ්‍රද්ධායෙන් පිරිසුදු වෙනවා. හැබැයි ဒုတိය ධානයේ ප්‍රථම ධානයේ ඒක වෙලා තියෙනවා. ඕනම කුසලයක කෙලෙස් අඩු වෙනකොට ශ්‍රද්ධාව බලවත් වෙනවා. ඒක හරිනේ අනිත් පැත්තට වෙනවනේ. අප්‍රතිපක්ෂ ධර්ම දුර වෙනකොට අරය ප්‍රබල වෙනවා. හැබැයි ဒုတိය ධානයේ ශ්‍රද්ධාව දැන් බලන්න පැහැදිලියම ඉහළ ගිහිල්ලා තියෙනවනේ. ဒုတိය ධානයේ ශ්‍රද්ධාව. ඒ ဒုတိය ධානයේ ශ්‍රද්ධාව බලවත් වෙලා සම්පසාදන කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නට තරම් බලවත් උනේ වෙන කිසිවක් නිසා නෙවෙයි. මේ දෙන්නගේ ප්‍රහාණය නිසා. විතක්ක ਵਿਚාර දෙන්නගේ ප්‍රහාණය නිසා. ඒ නිසා විතක්ක ਵਿਚාරාණං වූපසමා කියන එකෙන් කියවුණා ဒုတိය ධානයේ අධ්‍යයනයේ අධිගමනයේ මේ අත්‍යවශ්‍යයි කියලා එක වෙනම විශේෂ වැදගත්. ඊට අමතරව කියවෙනවා ශ්‍රද්ධාවගේ දියුණුවට ඒ කෘත්‍ය මනාව කරන්නට ඒ දෙන්නගේ ප්‍රහාණය හේතු වුණා. ඒකෝදි නම් වූ ප්‍රකට වූ සමාධියට හේතුව නීවරණ ප්‍රහාණය නොව විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීම. මේ සමාධියත් වැඩි වෙලා තියෙන බලවත් වෙලා තියෙනවා. ඒ සමාධිය බලවත් වෙන්නත් හේතුව වෙන කිසිවක් නෙවෙයි විතක්ක ਵਿਚාර දෙන්නගේ ප්‍රහාණයමයි. ඒකත් තව වැදගත් මාතෘකාවක්. ඊට පස්සේ ඊළඟට වැදගත් වෙනවා. ඊළඟේදී කියනවා මේ ဒုတိය ධානයේ විතක්ක ਵਿਚාර නැත්තේ ඇයි? ဒုတိය ධානයේ විතර්ක ਵਿਚාර නැත්තේ එයා නොලැබෙන නිසා නෙවෙයි. මොකක් නිසා? ප්‍රහාණය කරපු නිසා. මෙම ဒုတိය ධානයේ විතක්කේ සහ ਵਿਚාරේ නොමැති වූයේ චක්ෂුර් විඥානාදීෙමින් විතක්කේ සහ ਵਿਚාරේ නොපවැත්ම නිසා නොව
විතක්කේ සහ විචාරයේ සංසිඳීම ප්‍රහාණය නිසා බව දන්නට. මේක අනුත්පාදයකට පමුණුවලා තියෙන්නේ. එහෙම නැත්නම් අවකාශ නැතුව ඒක හටගන්න හේතු නැතුව නෙවෙයි. හටගන්න සුදුසු කෙනා බලෙන් යටපත් කිරීමක් අපි සිද්ධ කරලා තියෙනවා. අනුත්පාදයට පැමිණවීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ විදිහට ဒုတိය ධානයේ විතක්කේසා ਵਿਚාරය නොමැති වූයේ චක්ෂුරු විඥානාදී මෙන් විතක්කේසා ਵਿਚාරේ නොපැවැත්ම නිසා නොව විතක්කේසා ਵਿਚාරේ සංසිඳීම ප්‍රහාණය නිසා බව දත යුතුය. ඊට පස්සේ අපිට එනවා ඊට වැදගත් වචනය සමාධි ජං. එතකොට මේ ဒုတိය ධානයේ විශේෂයෙන්ම විතක්ක ਵਿਚාර තිබිය යුතු ධානය ඒක පැවැත්ම නතර කරලා තියෙනවා. සමාධි ජං යන පදයේද ක්‍රම දෙකකට තේරුම් ගත යුතුය. ප්‍රථම ධ්‍යාන සමාධියේ හේතුවෙන් හටගන්නා අතර සමාධි ජං පීති සුඛං සමාධි ජං සමාධියෙන් හටගත්ත මොකද්ද මේ ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන සමාධියේ හේතුවෙන් හටගන්නා ද්විතීයික ධ්‍යානයේ සමාධි ජං කියලා කියනවා. ඒ කියන්නේ අපි කිව්වේ ප්‍රථම ධ්‍යානයෙන්ම හටගන්න එකක්. ප්‍රථම ධ්‍යානයෙන් හටගන්න එකක් කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානයෙන් හටගන්න සමාධියක් මේක. ප්‍රථම ධ්‍යාන සමාධියෙන් හටගත් එකක්. ඊටස් තමන් හා සම්ප්‍රයුක්ත සමාධිය නිසා හටගත් ද්විතීයික ධ්‍යානය සමාධිජ නම් වේ. එහෙමත් කියන්න පුළුවන්. තමන්ගේ සමාධිය නිසා හටගත් එකක්. ප්‍රථම ධ්‍යානයේ දේහ සම්ප්‍රයුක්ත සමාධිය නිසා හටගන්නක් වුවද ද්විතීයික ධ්‍යාන ඒකාග්‍රතාවයම සමාධිය යන නම ලැබීමට සුදුසු වේ. ඒකට හේතුව අරකමයි. විතක්කේසා විචාරේ කෝබරහිත හේතුවෙන් අතිශයින්ම අචල නිසා සහ ප්‍රසන්න නිසාය. අතිශයින්ම අචලයි නොසෙල්වෙන ප්‍රසන්න සමාධිය. එබැවින් ဒုတိය ධ්‍යානය සමාධිජ ලෙස හඳුන්වන සියලු කුසල ධර්මයන් ගීපැත්මට සමාධිය වැදගත් පූර්වාංගමයි කියලා අපිට මිලින්ද ප්‍රශ්නේ හමු වෙනවා. ඉතින් පීති සුඛං යන පාඩේ ප්‍රථම ධ්‍යානයේ විස්තර කළ ආකාරයම තේරුම් ගත යුතුය. ဒုတိය ධ්‍යාන උපසම්පජ්ජ විහෙරති යන්නේ අදහස් වන්නේ කියන ලද ලක්ෂණයන්ගෙන් යුක්ත ဒုတိය ධ්‍යානයට පැමිණ වාසය කරයි යන්නයි. එනම් ဒုတိය ධ්‍යාන උපදවා වාසය කරයි යන්නයි. ඊට පස්සේ ඒක පැහැදිලි මෙම් පදවිනට අනුතුරු ප්‍රථම ධානයේ මෙන්ම ဒုတိය ධානයේ විසුද්ධි මාර්ගයේ විස්තර කර ඇත. ඒට අනුව ဒုတိය ධානයේ ලක්ෂණ හතරකින් යුක්ති විසුද්ධි මාර්ගයේ විස්තර දීලා නැහැ. කෙටියෙන්ම කියලා තියෙන්නේ හතර මොකද්ද? ද්වංග පහන් පහිනා අංග දෙකක් ප්‍රහිනයි. අර ප්‍රථම ධානයේ පංචංග පහිනයිනේ. විතක් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන අංග පහම ප්‍රහාණය වෙලා තියෙනවා. ဒုတိය ධානයේ ද්වංග ප්‍රහාණය. මොකද්ද ප්‍රහාණය කරපු අංග දෙක? විතක්ක ਵਿਚාර දෙන්න. විතක්කේසා ਵਿਚාරය යන ධානාංග දෙක ප්‍රහාණය වීම වශයෙන් ဒုတိය ධානයේ ද්වංග පිප්පහීනය හඳුන්වනු ලැබේ. මෙම ධානාංග දෙක ප්‍රහාණය වන්නේ ဒုတိය ධානයේ උපචාරක්ෂණයේදී නොව එහි අර්පණාක්ෂණයේදී. මේක උපචා දැන් ප්‍රථම ධානයේ නීවරණ ප්‍රහාණය වුණේ උපචාරක්ෂණයේදී. ဒုတိය ධානයේදී විතක්ක ਵਿਚාර ප්‍රහාණය වෙන්නේ උපචාර. මොකද උපචාර භාවනාව සිද්ධවන්නේ කාමාවචර සිතකින්. අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් කාමාවචර සිතකින් සිද්ධවන්නේ. කාමාවචරසිතකින් සිද්ධවන්නේ. එතකොට ඒක ဒုတိය ධ්‍යානට එනකොට තමයි ඒ සමාධිය තමයි විතක්ක ਵਿਚාර දෙන්නේ. මෙතන විතක්ක ਵਿਚාර තියෙනවා. විතර්ක ਵਿਚාර තියෙනවා මෙතන. මෙතන විතක්ක ਵਿਚාර තියෙනවා. මෙතන විතක්ක ਵਿਚාර නැහැ. ඒ නිසා උපචාරයෙන් නෙවෙයි මේක. අර ප්‍රථම ධ්‍යානයේ පංචංග ප්‍රහීන වුණේ ප්‍රථම ධ්‍යාන උපචාරයෙන්. ඒ කලින් එකේ මේ මෙතනදි වෙන්නේ ප්‍රථම ධානයේ කෙරෙහි තම විතක්ක ਵਿਚාර දෙකනේ ප්‍රහාණය වෙලා තියෙන්නේ. විතක්ක ਵਿਚාර දෙක ප්‍රහාණය වෙන්නේ ဒုတိය ධාන ශනේදී. චතුර්ථ ධානයට එනකොට ඒ චිත්ත වීතියේදී ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ දැන් චතුර්ථ ධානය උපදිනකොට ඒ ධාන සිතට කලින් පහළ වෙන ජවන විත්වලිම ප්‍රහාණය වුණා කියලා සලකන. ඒ සුඛය කියන එක ප්‍රහාණය වුණා කියලා සලකන. සමහර ආචාර්යවරු කියනවා ඊට චිත්ත වීති දෙක තුනකට කලින් යන ප්‍රහාණය වුණා කියලා සලකන්න පුළුවන් කියලා. ප්‍රහාණය වුණාල සලකන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ප්‍රහීන වෙන තැන වැදගත් වෙනවා. ප්‍රථම ධානයේ උපචාරයෙන්. ဒုတိය ධානයේ විතක්ක ਵਿਚාර ප්‍රහාණය වෙන්නේ ဒုတိය ධානයේ තෘතිය ධානයේත් ප්‍රීතියනේ. ප්‍රීතිය ප්‍රහාණය වෙන්නේ සෝමනසාගත සිතක ප්‍රීතිය කාමාවචරවල අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා ඒකත් ධාන ශ්‍රණේදී ප්‍රහාණය වෙයි. ဒုတိය ධානයේ ධාන ශ්‍රණේදී, තෘතිය ධානයේ ධාන ශ්‍රණේදී, ප්‍රථම ධානයේදී උපචාරයේදී පංචම ධ්‍යානයේදී ඒ වීතියේදී ප්‍රහාණය වෙයි. ඒ කියන්නේ පරිකර්ම අවස්ථාවෙන් ප්‍රහාණය වෙනවා. සමහර ආචාර්යවරු අදහස් කරලා තියෙනවා වීති දෙක තුනකට කලින් ඉඳන්ම ප්‍රහාණය සිද්ධ වෙනවා කියලා. ප්‍රහාණය සිද්ධ වෙනවා කියලා.
හරි ඒක අපි ඉදාට දැන් ඉදාටත් මේක බලාගමු විශේෂයෙන් තිවංග සමන්නාගතයි ဒုတိය ධ්‍යානයේ අංග 3යි ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග 3 ඉපදීම් වශයෙන් ဒုတိය ධ්‍යානයේ අංග 3කින් සමන්නාගත බව දත යුතුය සූත්‍ර පාඨී ඒකාග්‍රතාවේ ධ්‍යානාංග ලෙස දක්වා නැතිවද විභංග ප්‍රකරණේ සපරික්කාර ဒုတိය ධ්‍යානයේ දැක්වීම වශයෙන් ඒ කියන්නේ ඒකට අවශ්‍ය උපාංග සහිතව අවශ්‍ය දේවල් සහිතව සපරික්කාරව ඒක තියෙන දේවල් සහිතව ඒක තියෙන සහිත දේවල් සහිතව ධ්‍යානාංග දැක්වීම වශයෙන් සම්පසාදන ප්‍රීතිය සුඛය සහ ඒකාග්‍රතාව වෙන අංග හතරක් දක්වා ඇත. විභංග ප්‍රකරණේ ධ්‍යානෙ හඳුන්වන අංග හතරකින්. මොකද? ဒုတိယන්ති ගණන පුබ්බත්තා ဒုတိယන් ගණනානුපුබ්බත්තා ဒုတိယන් ඉදං ဒုတိယන් සමාපජ්ජති ဒုတိယන් ජානಂತಿ සම්පසාදෝ පීති සුඛං චිත්තස්ස ඒකාග්‍රතා හතරක් තියෙනවා. සම්පසාදෝ පීති සුඛං චිත්තස්ස ඒකාග්‍රතා කියලා හතරකින් හඳුන්වලා තියෙනවා. සපරික. ඒවයි ධ්‍යානාංග වෙන්නේ සම්පසාදනය. සම්පසාදනයේ ධ්‍යානාංගයක් වෙන්නේ. ධ්‍යානාංග වශයෙන් ගත්තොත් තුනයි තියෙන්නේ. සම්පසාදනය කියන්නේ ශ්‍රද්ධාවත් අතුලත් කරලා තියෙන විභංග ප්‍රකරණය. ත්‍රිවිධ කල්යාණේ අපි කතා කරා ආදි මජ්ජ පරියෝසාන කල්යාණේ දස ලක්ෂණ සම්පන්නං ဒုတိය ඥානං ඒකත් අපි විස්තර කරන්නට යෙදුණා. එතකොට ඒකෙන් ඒ විදිහට මේ ဒုတိය ඥානය සම්බන්ධයෙන් විවරණයක් අපිට හම්බුණා. අපි ඒක කතා කරා ටිකක් දීර්ඝ පාඩම් වේගෙන් මං කරා. ဒုတိය ධ්‍යානය කියලා ගත්තම ඉසලම ඒ ධ්‍යානයේදී මොනවද තියෙන ඕලාරික අංග තේරුම් අරගෙන ඒ ඕලාරික අංග නිසා ප්‍රථම ධ්‍යානය ආදීනව සහිතයි කියලා තේරුම් අරගෙන ඊට පස්සේ පහසුවෙන් විදිය හැකියි කියලා තේරුම් අරගෙන ඒ විතක්ක ਵਿਚාර රහිත ධ්‍යානයකට උත්සවත්වයෙන් භවනා කරන ඒ පටිභාග නිමිත්තම අරන් භවනා කරන දෙමින එකක් නෙවෙයි. ඒ පටිභාග නිමිත්තම අරන් භවනා කරන දෙයි. ඊළඟට ඒ ဒုတိය ධ්‍යානය බුදුරණන් හඳුන්වලා දෙනවා එක සූත්‍ර පාඨයකින් හැමතැනම හම්බ වෙන එකම සූත්‍ර පහටය. ඒ සූත්‍ර පහට අපි සවිස්තරව අධ්‍යයනය කරා. ඒක විශේෂයෙන්ම විතක්ක ਵਿਚාර දෙන්නගේ ප්‍රහාණය අපි කතා කරන්නට ඕනේ. ඊට පස්සේ ඒකෙදිම කතා කරන්නට ඕනේ සම්පසාදන කියන ශ්‍රද්ධාවේ බලවත් පිරිසුදු කිරීම කතා කරන්නට ඕනේ. ඒකෝදි භාව කියන සමාධිය විසින් ඇති කරන බලවත් ස්ථාවර භාවය ඊට පස්සේ මේ බලවත් සමාධිය කතා කරන ප්‍රීතිය සුඛියත් ඒකේ තියෙනවා. ඒක අපි ප්‍රථම ධ්‍යානයේ කතා කරමු නිසා මෙතන ලියන එක තේරුමක් නැහැ විස්තර කරන එක. විසුද්ධි මාර්ගයට විස්තර කළා නැහැ. ඊට පස්සේ ඒ විදිහට ඒ ධ්‍යානේ බලන්නේ ප්‍රථම ධ්‍යානයේ නැගී සිටි ප්‍රථම ධ්‍යානයේ නිසා හටගත්ත බලවත් සමාධියකින් යුක්ත විතක්ක ਵਿਚාර දෙක සංසිඳවලාපත් වෙච්ච අතිශය ප්‍රසන්න වූ සිත පිරිසුදු කරන්නා වූ ප්‍රීතිය සුඛයෙන් යුක්ත වූ බලවත් සමාධියක් තමයි මේ විවරණය කරලා තියෙන්නේ. එතකොට මේ සමාධිය ගත්තට පස්සේ ඒකේ තියෙන උපාංග බැලුවම මේක විශේෂ ධර්මයක් බව පැහැදිලි වෙනවා. එතකොට ඒ තමයි ဒုတိය ධ්‍යාන. එතකොට මේ ဒုတိය ධ්‍යාන ලැබු කෙනා ဒုတိය ධ්‍යාන බ්‍රහ්මතලෙහි උපදින්නට නියමිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. සහ තමන්ගේ සිතේ නීවර ධර්ම තවත් ගැඹුරින් යටපත් වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. එහෙනම් ඒක සඳහා හැමෝටම උත්සාහත් වෙන ලැබේවා. ඉතින් මම දේශනාව අවසන් කරනවා ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා ගන්න.
තරසනේ අපේ ප්‍රශ්න දෙකක් තියෙනවා සමනස. දැන් මම උදේට චතු ආරක්ෂක කමතාන් කරනවා මේ මෛත්‍රී භාවනාවේ. දැන් අර මට ඉබදින් මම මේ සමාධියක් ඇහුවා විපස්සනා කරලා සමාධියෙන් මම මාවම අරමුණු කරන්න හැදුවා. පස්සේ මට මොකද පේන්නේ නිකන් අර බ්ලැන්ක් නැස අපේ සමාධියේ කැරිටරි ඩිසෝඩර් ආවා. පස්සේ නම් අම්මලාට මම හිතුවා මේ මම ඉතිරි කරනවා කියලා. මට බයයි ඇටැච් වෙන්න කියලා. ඊට පස්සේ මට හිතෙන්නේ නැහැ ඒක වෙනව කරන්න. ඊට පස්සේ මේ දෙවනි දශම සමාධි මේවා ඉතල අර චක්‍ර භාවනා කරන. එතකොට මම කසිනේ කසිනට පෑන්නා. කියන්නේ කලර්ස් වලට පෑන්නා. නිලින්ට මේවා තුනක් මේම. මම පෑන්නා ගියා. ඊට පස්සේ මේ එලිවන්සුත් ඒ වගේම මේ වෙනස් කරා. ඒ කියන්නේ බෝඩන්
පළවෙනි එක ඉතින් ඩිසයර් එකවට කරන්න යන්න එපා. තමන්ට ඉබේ යන්නේ නැහැ නේ තමන් උදින් කරොත් නේ කියන්නේ. ඩිසයර්ස් එන්න පුළුවන් අපිට. ඩිසයර්ස් ආම අපි ඉතින් ඒවා යටපත් කරගෙන වැඩ කරන්න එපා. සමහර ලාට අපිට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. නමුත් කරන්න එපා. දැන් ගෙදර උයන්න හිතෙන්නේ නැහැ. සමහර ගෘහණයන සමහර දේ එපා. ඒක උයන්න එපා. දැන් මොනවා කරන්නේ? කණ්ඩේ ගෙදරයි කන්න එපේ. ඒතර කරන්න ඕනේ. ඒතර මේ සමහරලාට සමහර අපිට අකමැතිකම් තියෙනකොට අපි කරන්න උනොත්. සමහර දයක් කරන්නම හිතනවා. දැන් ස්වාමීනාසගෙන්ද රැට බඩගින්නක් එනවා. දැන් කන්නම හිතනවා. ඉතින් ශික්ෂාපදේ ගරු කරන කෙනා කන්න හිතනගෙන බඩගින්න එනකොට කෑම කෙරෙහි ඕන කෙනෙක් කියනවනේ කැමැත්ත. ඒතර කෑම සීවෙනවා. දැන් මෙහෙම කරා කියලා කන්න යන්නේ නැහැ නේද? ඒතර හරියට සිල් ලකින කෙනා. ඒතර එයා ඒක දරාගෙන ඉන්නවා. එයා යාගේ දරාගෙන වෙන වැඩක යෙදෙන්න ඕනේ. අධ්‍යාපනයකෝ භාවනාවකෝ අමාරු නම් හැතපෙන්නතෝ. එතකොට කොහොම හරි ඒකෙන් හිත මුදවන්නට ඕනේ. ඉතලා තමන්ගේ ඒතර ඒ විදිහට දැන් මේකත් කරුණු දෙකක්නේ. දැන් අපි බුදුරජාණන් වහන්සේ කියන විදිහට මම කියන්නේ මේ චක්‍ර භවනා වැරදි කියලා හැමකක් කියලා නේ. ඒවල ප්‍රතිඵල ඇති. එක එකයි ඒව ප්‍රතිඵල අධිගමනය කරපුවා ඇති. ප්‍රයෝජනත් ඇති ඒවල. ඒ වලින් යම් සැනසීමකුත් උදා වෙනවා ඇති. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරනකොට අපි දැන් මේ නිවන් මාර්ගයක් අරමුණු කරගෙන විදර්ශනාවක් අරමුණු කරන් යන නිසා සහ පැහැදිලිවම මේක දක්වලා තියෙනවානේ ක්‍රමවේදේ. පැහැදිලි මේක දක්වලා තියෙනවා. අපිට කසින මාරු කරන්න පුළුවන් චුද්දස වශීකාරය දෙනකොට ඒක එදාට අපි කරන්න පුළුවන්. ධානයෙන් ධායට මාරු වෙන්න ඕනේ. කසිනෙන් කසිනට මාරු වෙන්නට ඕනේ. එහෙම තියෙනවා මේක මාරු කර කර මේ කියන්නේ ප්‍රථම ධානයෙන් තෘතිය ධානයට යන්න ඕනේ කසින මාරු. ඒක එක එක විදිහට චුද්දසාකාර වශියක් කියලා එකක් තියෙනවා. ඒක එදාට කරන්න පුළුවන්. ඒ වගේ මට්ටම් වලදී. ඉතින් ඒ භාවනාවලත් ඇති එක එක ක්‍රම අපිත් එක්ක 100%ක් ගැලපෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ කියන්න. ඉතින් අපිට තියෙන්නේ දැන් මේ තියෙන එකේදී මේ desire එක ආවත් object එක මාරු කරන්නේ නැතුව object මොකද දැන් උදාහරණයකට මේ පටවි කසිනේ ප්‍රථම ධානයේ උපදවපු අය ධාන උපදවපු අය දැන් පංචම ධානයක් ගියා කියලා එයාට ආපෝ කසිනේ උපදවන්නට වෙනම මේ නිමිති හදා දෙන්න ඕනේ නැහැ. එයාට හිතෙන්ම ඒක නිර්මාණය කරගෙන කරන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ. හිතෙන්ම නිර්මාණය කරන් කරතයි. එතකොට ඒ නිසා මේ ඒ අර හිතෙන් කසිනවල එක එක කසින හදාගන්න පුළුවන් සමාධිය තියෙනකොට. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කසිනයක් හදාගෙන ධානයපදම අනිත් කසින පරිකර්ම වශයෙන් මහන්සි වෙවි හදන්න ඕනේ. ඒක හිතෙන්ම හදාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒක එදාට අපිට කරත හැකි. දැනට තමන්ට පැවරිලා තියෙනවා නම් බුදුරන් වහන්සේගේ ශාසනය හැටියට යම් කටයුත්තක් පටවි වඩන්නද ආපෝ වඩන්නද තේජෝ වඩන්නද whatever it is එකේ දෙන්න අරක හිතුණට මාරු කරන්න යන්න එපා. ඒක තමයි self control කියලා කියන්නේ. ඒ තමයි අපිට තියෙන ඕනේ restraint එක. ඒක තමයි අපිට තියෙන්න ඕනේ discipline එක. ඊට පස්සේ දෙවෙනි එක තමන්ට මෛත්‍රී වඩනකොට තමන් පේන්නම අවශ්‍ය නැහැ රූපේ. ඒ කියන්නේ රූපේ මවා ගන්නම අවශ්‍ය නැහැ. එහෙම මොකක් හරි ගැටලුවක් එනවා නම් නොපෙනී යනවා හරි කැඩෙනවා වගේ පේනවා නම් දැනෙනවා නම් ඒ වගේ ලාට තමන්ව හිතෙන් ගන්න. ඒ කියන්නේ තමන්ව අරමුණු කරගන්න. තමන්ව මවා ගන්න යන්නම අවශ්‍ය නැහැ. තමන්ම අරමුණු කරගෙන තමන්ට වඩන්න. තමන්ට වඩන්න. එතකොට අම්මන තාත්තට බලන එක විශේෂයෙන් තමන් කාන්තාවක් නිසා කාන්තාවට උනොත් ඉතින් ඒ අම්මා කෙරෙහි ඇති වෙන ඇටැච්මන්ට් එක ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක එහෙම ලොකු දෙයක් නෙමෙයි. ඒක විශේෂයෙන්ම විරුද්ධ වෙනත් පුරුෂයෙක් සම්බන්ධයෙන් පුරුෂයට ස්ත්‍රියක් සම්බන්ධයෙන් ඇති වෙන ආදරය බැඳීම කියන එක ටිකක් බාධා කරයි. මොකද ඒක රාගයට පෙරලෙන්න පුළුවන්. ඒක රාගයට පෙර. එහෙනම් තමන් පියා වගේ කෙනෙක් එහෙම ඇති වෙන්නේ නැහැ නේ සාමාන්‍ය. ඉතින් ඒ නිසා මේ ඒ වගේ අර ගෙහසිත ප්‍රේමයක් එද්දී අපි දැන් ලොකු සායනහසකට අපි වඩනකොට අපිට හැඟීමක් එනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. ඒක වළක්වනවා නම් ඉතින් හොඳ මට්ටමකට මානස දියුණුවලා තියෙනට ඕන. සප්‍රිය භාවය රහත්තු කෙරෙහිත් උපදිනවනේ ප්‍රිය කියන එක. ඒ කියන්නේ ක්ලේශයක් නොවුනට කැමති භාවය කියලා එකක් තියෙනවා ප්‍රිය භාවය කියලා. ඉතින් ඒ නිසා තියෙනවා යේසන් නැති පියාපියන් කියලා කියන්නේ ඒ කියන්නේ අර ඇලීම් බැඳීම් නෑ. ඒකයි රහතන් වහන්සේගේ තියෙන්නේ. නැතුව රහතන් වහන්සේක උනත් රුචි කරන ධානයක් තියෙන්න පුළුවන්. තමන් රුචි කරන සමාපත්තියක් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් රහතන් වහන්සේ කෙනෙක් චබ්බග්ගිය කියන කවුද අර අකුසල් කරව භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනවට වඩා සාරිපුත්ත සාන්නසේ ඇසුරු කරන්න කැමති. බුදුරණස් ඇතුළේ ඒ ඡන්දේ තියෙනවා. ඒකට කියන්නේ ප්‍රිය භාව කැමැත්තක් තියෙනවා. අර යේසන් නැති පියාපියන් කියලා කියන්නේ මේ ඇලීම් බැඳීම් වශයෙන් නෑ. ගිහිසිත ප්‍රේම වශයෙන් එන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. ඉතින් ගිහිසි ප්‍රම කියන්නේ අර ඇලීමත් එක්ක එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ප්‍රියාප්‍රිය භාවය අපි හැමෝටම තියෙන එකක් සාමාන්‍ය. ඒක කෙලෙස් මට්ටමට එනවා පෘථග්ජනයාගේ රහත් වුණත් ඒකේ යම් මට්ටමක් තියෙනවා නික්ලේශී එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒක ඉතින් අර ගෙහසිතව එන එක ගැන හිතන්න එපා. ඒක අම්මට ඇලීමක් ආවා කියලා බැඳීමක් ආවා කියන එක ඒවා එක හිමින්සර විදර්ශනාවත් එක්ක දුරු කරන. ඒක ඉතින් ඒවා දුරු වෙන්න නම් ඉතින් අනාගාමි වගේ මට්ටම් වලට යන්න එපා. අනාගාමි රහත් වගේ මට්ටම් වලට යන්න එපේ. මොකද මෞපියන් කෙරෙහි තියෙන එක බුදුරු වෙන්න නම්. ඉතින් මොකද සෝවාන් කෙනාටත් සකදාගාමි කෙනාටත් එක පිහිටනවානේ. දැන් සකදාගාමිලානේ ආවේ කඩාගෙන මේ කවුද සුද්ධෝදන රජුරෝ මේ වේගින් 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 ඇවිල්ලා සෝකං සඳහා අධිශය බලවත් සෝකෙන් කියන දම්පදටුව පදේති දැඩි සෝකයකින් පෙල්ලාවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ තමන්ගේ මුණුබුරා මහාන කරපු එකට. ඉතින් ඒතකොට මේ බැඳීම් තියෙනවා. ඒවයි ලොකෝට ගණන් ගන්න එපා. ඒවා ඔක්කොම දුර වෙලා යනවා සමාධිය හැදෙනකොට. පිරිසුදු හිතන්නේ ඒක ගෑවෙන්නේවත් නෑ කෙලෙසිය. නමුත් තමන් අර සම්පූර්ණ ඒක දුරු කළ නැති නිසා නැවත නැවත හටගනී නැගිටට පස්සේ සමාධිය. ඒක ඉතින් ප්‍රශ්නයක් කරගන්න එපා. ඒවා ගැන ලොකෝට හිතන්න යන්න එපා. ඒක 2 extreme levels වල ස්ටෑන්ඩඩ්ස් තියාගන්න එපා. එහෙම තියාගත්තම ලොකු ප්‍රශ්න වලට එනවා. මොකද අපිට අපේ තියෙන මට්ටමෙන් අපි කරගෙන යනවා. ඒතර කෙලෙස් උපදී, දේවල් උපදී. අනවශ්‍ය බියවල් ඇති කරගන්න එපා. මෙහෙම වෙයි hypothetical scenarios ඇති කරගෙන මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම ගියොත් පිරිහි. ඒවා නිකන් තනිකර අර අර පොත්වල තියෙන තොරතුරු අනුව අපි හිතෙන් ගොඩනගනවා. අපි ඉන්නේ ගොඩාක් සාමාන්‍ය මිනිස්සු කියන මට්ටමේ. ඒතර අපි සාමාන්‍ය ක්‍රමයට මේක යනවා. ඒතර කෙලස් එනවා, කෙලස් උපදිනවා, සමහරවිට දේශය උපදිනවා, රාගය උපදිනවා. ඒක එක්ස්ට්‍රීම් මට්ටමට යන්නේ නැතුව සහ තමන් ඒක ඇති වුණා කියලා තමන් තමන්ට නිග්‍රහ කරගන්න නැතුව නියරගෙන ගන්න. තමන්ට කන්ඩෙම් කියන අර්ථයෙන් මම අදහස් කරේ. නිග්‍රහ කරගන්න එක කමක් නැහැ. කෙලස් ඇති වෙන දෙන්නේ නැහැ කියලා. නිකන්ඩෙම් කරගන්න නැතුව අතික බය වෙන්නේ නැතුව ෆෝල්ස් එක්සෙප්ට් කරගෙන තමන් අපි හිමින් හිමින් මේක නැගී සිටින ඕන කියන මට්ටමේ අතීතයේ තිබුණා වෙන්න පුළුවන් අද්දැකි මේ වගේකත් අදාළ නැහැ දැන් ඔක්කොම ඉවරයි දැන් ඕල් පාස්ට් නේ. එතකොට දැන් තියෙන මට්ටමින් හිමින් සැරේ කරගෙන යන්න තෝනේ. ඒ වගේ අම්මා කෙරෙහි තාත්තා කෙරෙහි ඇති වෙන ඇලීම් සහෝදරයෝ කෙරෙහි ඇලි වෙන ඒවා ලොකුවට ගණන් ගන්න යන්න එපා. ඒවා ඒවා තියෙද්දි තමන් භාවනාව කරගෙන යන්න. ඒවා ඔක්කොම නැති වෙලා යනවා ඊට පස්සේ හිමින් සැරේ.
සයනස ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි සමාධිය වඩනකොට සයනස දැන් අපිට කෙනෙකුට දන්නේ නැතුව සමාධිය ගත වෙන්න පුළුවන්ද? බලෙන් කියන්නේ වෙන්න පුළුවන්ද? එයා දන්නේ නැහැ බලෙන් කියන්නේ වෙන්න කියලා. නමුත් එයාගේ හිත සමාහිත
පුළුවන් පුළුවන් ධ්‍යානෙ විය හැකි. ඒක දේශනාවේ තියෙනවනේ. සමාධිය ලප්පු කෙනා සමාධිය ප්‍රථම ධ්‍යානෙපත් තුන නැහැ කියලා හිතන් ඉන්න පුළුවන්. මාර්ගඵලයට තමයි සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥානය අනිවාර්යෙන් පහළනවා කියලා. සමාධියට විය හැකි.
ඒ
කියන්නේ තමන් දන්නවා සමාධියක ඉන්නවා කියලා දන්නවා. ඒකයි තියෙන්නේ. සමාධියක ඉන්නවා කියලා දන්නවා ධ්‍යානෙටපත් උනාද නැද්ද කියන අවිනිශ්චිත භාවය තියෙන්න පුළුවන්. ඒක තියෙන්න පුළුවන්. මොකද උපචාරයෙන් අර්පණාවට ආවද නැද්ද කියන එක ශරීර නෝට් එක එකගේ දන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ හොඳට ඉගෙනගෙන යන කෙනා දන්නවා දැන් උනා කියලා. ඒක පැහැදිලි. නමුත් අර සමහරට දැනුම අඩු කෙනෙක් ලොකුට දන්නේ නැති කෙනෙක් අපි දුන්න අන්‍ය බුදුදහමේ නම් මේ ක්ලියර් කට් විස්තර කරනවා. මේක ඉගෙනගත්තේ නැති කෙනෙක් සමාධිය වඩලා ඉන්න පුළුවන්. වෙන කෙනෙක් ගිහිල්ලා ධානයක් තනියම දැන් තනියම භාවනා කරගෙන සමහර අය ගිහිල්ලා හරියට මොක් හරි අහඹු සිදුවීමක් ලෙස හරියට කළොත් මොකක් හරි බාගෙට හරි ඉගෙනගෙන කොහෙන් හරි අහගත්ත විදිහට කරොත් මේක උපදින්න පුළුවන් නේද යානේ. එතකොට සමහරට එයා දන්නේ නැති වෙන්න පුළුවන් මම ධානයේකටපත් වුණා කියලා. හැබැයි මට හොඳ බලවත් ඒ කියන්නේ බලවත් එක්ස්පීරියන්ස් එකක් ඇති වෙච්ච බව දන්නවා. ඒක නොදැන තියන්නේ. ඒක ඒ අත්දැකීම ලැබෙනවා තමයි. නිකන් නිින්ද ගියා වගේ එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. නිින්ද ගියා මොකක් මතක නැහෙනේ. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. හොඳටම තමන්ගේ හිත අරමුණත් එක්ක එකතු වුණා. ඒක සමාධිය ධානයේ කියලා දන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඒකට නම් කරන්න දන්නේ. එයා දන්නේ නැහැ මේක ධානයයි අර්පණාවයි උපචාරය අතර වෙනස. එහෙම දන්නේ නැති බව. එහෙම නැතුව මේ මම දන්නේ නැහැ සමාධිමත් වෙලා බලදි සමාධිය ඉඳලා තියෙන කෙනෙක් මොකක්වත් මතක නැහැ. එහෙම එකක් නම් වෙන්න බෑ. එහෙමනම් ඒක ඒක අභව්‍යයි. නමුත් හොඳට එක්ස්පීරියන්ස් එකක් සහිතව තමයි ඉන්නේ. ඒක සමාධ්‍යානය කියලා දන්නේ නැහැ තමයි. එහෙම වෙන්න පුළුවන්.
දොස්සනස මේ දැන් කවුරුහරි පිට සමාහිත වුණාම
සද්දේ ඇහුණා කියන්නේ ධානයේ නැගී සිටියා කියන එකනේ. සද්දෙන් ඇහුණා කියන්නේම සෝත විඥාන වීතියක් ගියා කියන එකනේ නේද? සෝත විඥාන වීතියක් ගියා anu සද්දේ නැහැ කියන එකනේ. එතකොට ධානයට පත් වෙච්ච මුල් අවස්ථාවවලදී විචින් විට සද්ද ඇහෙන්නට පුළුවන්. ඒ කියන්නේ එළියට යනවා ඇතුළට යනවා. එළියට යනවා ඇතුළට යනවා. ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. හරිනේ? එතකොට තමයි වශී භාවය ඇති කරගන්නේ. කියන්නේ ඔය චිරස්ථಿತಿ සම්පහදනයේ කියලා කියන්නේ අපි අර උපදේශ දෙනකොට පය පහක් ඉන්න හයක් ඉන්න කියලා කියන්නේ. ඔය තියෙන අර අර ඔකට කියන අපිරිසුදු ධාන තියෙන්නේ එතන. අපිරිසුදු ධානය. දැන් මුගලන් මහරහතන් වහන්සේ රහත් වෙලා රහතන් වහන්සේ කෙනෙක් ලෙස අභිඥා පුරුදු කරනකොට උන්වහන්සේට අර අලින්ගේ සද්ද ඇහුණානේ. අලින්ගේ සද්ද ඇහුණා නිරසි කිව්වනේ මට සමාපත්තියේදී සද්ද ඇහුණා කියලා. එතකොට මේ වෙලා තියෙන්නේ උන්වහන්සේට අඳුරගන්න බැරිලා මම හිටියේ උපචාරයේදී මං හිටියේ ධානයේදී කියලා අඳුරගන්න බැරිලා. හරිනේ. එතකොට ඒ දුර්වල අවස්ථාවකදී සද්ද ඇහෙනවා උන්වහන්සේට. ඉතින් ඒ නිසා සද්දෙන් ධානයේ නැගී සද්ද ඇහුණා කියන්නේ ධානයේ නැගී සිටියා කියන එක. එතකොට කෙනෙක්ට ඒව වෙන්න පුළුවන් මුල් අවස්ථාවවලදී. මේක අර ධානයේ පුතක් එවදුනා කියලා දැන් පැය ගණන් දවස් ගණන් එකදී එහෙම එකක් නෙමෙයි. ඒක දිනු කරන්න උනට ඒක හයිකනේ. තම අපි අර ධානය කියන කෝණයෙන් බලන නිසා අපිට හිතනවා එකපාරක් පහළනවා දිගටම තියෙනවා කියන එක. එහෙම නෙමෙයි. මේ සිත අපේ ඒක අර ඒක සම්පූර්ණ පරිණාම නැහැ මම හිතන්නේ. අපේ සිත ටික 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 වර්ධනය කරන ඒක අරමුණක ඉන්න පුළුවන් හැකියාව වඩලා බලවත් කරලා ශක්තිමත් කරලා එහෙම දිනු කිරීමක් මෙතන තියෙනවා. ඒක ධානයට පත් වුණාට පස්සේ නැවත වඩන්න ඕනේ. මේ වඩනවා කියන්නේ දිනු කරන්නට ඕනේ. මේක බලවත් කරන්නට ඕනේ. එතකොට ඒ නිසා පැය 1 2 3. එතකොට ඒ අතරතුරේ සමහරවිට සද්ද ඇහෙනවා, ආඩුපාඩු වෙනවා, මොන හරි සිතවිලි. හැබැයි අනේ සාමාන්‍ය කෙනාට වඩා වෙනස් දැන්. අර ඔහේ සිත වොන්ඩරින් වෙන මට්ටමකට යන්නේ නැහැ. දැන් හොඳටම සිත සමාධිමත් කෙනෙක්ට භාවනා පුරුදු කෙනෙක් නිකන් කෙනෙක් නෙමෙයි. ඉතින් නමුත් අර වගේ ඒවා වෙන්න පුළුවන්. එතකොට ඒවා කඩාගෙන හොඳට පිරිසිදු කරගන්න එක තමයි චිරස්ථිති සම්පාදනය කියන්නේ. ඒකට තමයි වෙන වෙන මානසිකාරණෙන් කෙලෙස් යටපත් කරගන්න කියන්නේ. ඊළඟට දැන් වශීභාවයට එන්න ඕනේ. වශීභාවයක ඉක්මනට කරන්න හොඳ නැහැ. ඉස්සලම බොහෝ වේලාවක් ධානයේ සමාධියෙන් තමයි වශීභාවය හුරු කරන්නට ඕනේ. ඊට පස්සේ එතකොට ඔය ප්‍රශ්න වලින් මිදිලා ඉන්නට පුළුවන්. ඒක තමයි අර බුදුරණන් වහන්සේ අර ආලාර කාලාම කිව්වේ. ආලාර කාලාම ඉඳගෙන ඉන්නකොට අර ගල් 500ක් ළඟින් ගිහිල්ලවත් දැනන් හිටියේ නැහැ කියලා අරූප ධානයකටපත් වෙලා. එතකොට ඒ වගේ ඉහළ මට වෙන. ඉතින් කොහොම වුණත් පටිඝ සංඥානං අත්තගමා කියන පාඩේ ඉන්නේ අරූප ධානයේ. එනිසා රූපාවචර ධානයක ඉන්න කෙනෙක් මොනවා හරි ලොකු ප්‍රයෝගයකින් නැගිටවන්න පුළුවන්. ප්‍රථම ධානයේ සුළු සද්දෙන සුළු කියන්නේ සාමාන්‍ය සද්දයකින් නැගිටවන්න පුළුවන් කියනවා. ද්විතීයික ධානය ඊට වඩා වැඩි සද්දයක්. චතුර්ථ ධානයේ ලොකු සද්දකින් නැගිටවන්න පුළුවන්. පංචම ධානය කියන්නේ චතුර්ථ ධානයේ චතුර්ක ණයක මේ මම කියන්නේ. අරූප ධානයේ තමයි sorry පටිඝ සංඥාවේ නැගිටවන්න බැරි. ඒක කියලා තියෙන පහම බෑ කියලා. ඉතින් මම දන්නේ කෙනෙක්ට ගැහුවොත් එහෙම නැගිටවන්න බැරිද කියන එක වෙනම සිද්ධියක්. නමුත් ආලාර කාලාමයි කතාවේදී අර මුළු ඇඟම දූවිලි වලින් වැහිලා තිබිලත් එතුමා දැනන් ඉඳලා නැහැ ඒක. ඒ කියන්නේ ස්පර්ශ වෙලා මේ ඇඟට ලুকু පහරක් ගැහුවත් කොහොමද දැන ඒක නිරෝධ සමාපත්තිය නම් කරා වැටෙන්නේ නැහැ යාක. ඒ කියන්නේ ගලක් වගේ නේ ඒක මොනවත් හානියක් වෙන්නේ. ඒ මට්ටමේ ආරක්ෂිත භාවයක් තියෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. අරූප ධානයේ නිරෝධය වගේ මොකද හානි වෙන්න පුළුවන් නිසා නිරෝධයනේ කියලා තියෙන්නේ ඒක ජීවිතේ හානි වෙන්නේ නැහැ කියලා. ඉතින් නමුත් පටිඝ සංඥානං අත්තගමා කියන පාඩේ තියෙනවා. පටිඝ සංඥානං අත්තගමා කියන එකේ තේරුම තමයි පටිඝ සංඥා කියලා කියන්නේ පංචද්වාරයේ අරමුණු ගැටීම නිසා හටගන්න සංඥා. හරිනේ? ඒවා වලින් දුර වෙලා. ඒ කියන්නේ පංචද්වාරයට අරමුණක් ගැටුණා කියලා ධානයේ නැගී සිටින්නේ නැහැ කියන එක. ඒතර කොච්චර බලවත් එකක්ද? ඔකේ තියෙන ලොකුම එක තමයි රූප, සද්ද, ගන්ධ, රස කියන ඒවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක එක ප්‍රශ්නයක් නෙවෙයි. ලොකු සද්දයක් ඇහුණත් වෙන්නේ නැහැ. අර බුදුරණාහිසගේ අර හෙනයක් ගහලත් ඇහුන්නේ නැහැ කියන සද්ද තියෙනවනේ. ඔතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ කායිකව ලොකු පහරක් දුන්නොත් මොකද වෙන්නේ කියන. වෙඩි තිබ්බොත් මොකද වෙන්නේ කියන. ඒතර ඒ වගේ එකද නැගිටිනවන්න එපයි මැරෙනකොට. ඉතින් ඒ නිසා ඒකේ ඒ කායික එකේ සීමාවක් ඇති මොකක් හරි. ඉතින් ඒ නිසා සද්ද වලින් නැගිටින්නට පුළුවන්. ඉතින් අපි ඉතින් කොච්චර ප්‍රගුණ කරත් ධානයෙන් සද්දෙන් නැගිටවන්න පුළුවන්. ප්‍රථම රූපාවචර දෙයක්. එක කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ලොකුවට වැඩ වෙන්න හොඳ නැහැ. අපිට වැදගත් වෙන්නේ සද්ද ඇහෙනවද කියලා චෙක් කරන්න යනවා කියන්නේ ධානය නැගිට කියන එක. චෙක් කරන්න යන්නම හොඳ නැහැ. එහෙම එකක් නැහැ ඉතින් ඒක. ඒ කියන්නේ එහෙම ආභෝගයක් එනවා කියන්නේ අපි ධානයෙන් එළියට ගිහිල්ලා කියන. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ පුළුවන් තරම් සමාධිය හිඳින් දියුණු කරගෙන යන එක. හැබැයි විටින් විට සද්ද ඇහෙනවා කියන එක තමයි එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් තමන් දැනගන්නට ඕනේ. ධානය තා පිරිසුදු කරගන්න ඕනේ. ඒක
සද්දේ
මේ පරිමිති ධානයේට බාධකයි කියලා කියනවා නේද? කණ්ඩකයක්. ඒක හතරටම. ඒකෙන් කණ්ඩ පරිමිති ධානය තමයි ලොකුම බාධකය. හතරටම බාධකය කියන්නේ. ඔව්. නැගී හතරෙන්ම නැගිටවන්න පුළුවන්. අරූප ධානය විතරයි ගරන් කරලා තියෙන නැගිටින්නේ නැහැ කියලා. ඒක පටිගත ඒක කියන පාට එනවනේ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ඒක. ඔය ප්‍රථම ධානය කියනකොට විතක්ක විචාද මොකද්ද? විවිච්ඡේව කාමේහි විචක්කුසදෙහි ධම්මේහි කියලා නෙන්නේ පාටේ. අරක එන්නේ පටිග සංඥානං අත්තගමා නානත රූප සංඥානං සමතික්කමා පටිග සංඥානං අත්තගමා නානත්ත සංඥානං අමනසිකාරානේ. ඔන්න ඔය කියන පාඩ තුනෙන් තමයි ආකාසානං චායතන ධානය හඳුන්වන්නේ. අනේ රූප සංඥානං සමතික්කමා පටිවාග නිමිති ඉක්මවනවානේ. කසින මුග්ඝ කසිනුග්ඝාටි මාකාසරේනවානේ. රූප සංඥානං සමතික්කමා පටිග සංඥානං අත්තගම පටිග සංඥා කියන්නේ ඔය මේ 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 පහට වැඩිලා මොනවද උපදින්නේ පංච විඥාන පටිග නානත් සංඥාන අමරිසිකාරා නානා සංඥා වලින් අමරිසිකාරේ මට හරියට මතක නැහැ ඒ අර්ථය ඒ හිතට නාන සංඥා මෙනෙහි කරන්නේ නැතුව ඒ ඒ අරමුණේ තිබා ගැනීම. එතකොට ඒ ඔය ආකාසානංචායතන ධ්‍යානෙ හඳුන්ලා තියෙන හැම එක විශේෂ පිම්මක් ඔය. රූපාවචරණ අරූපාවචරණ විශේෂ පිම්මක්. ඉතින් ඒකේ තමයි ඔක හඳුන්ලා
තියෙන්නේ.
ඒ නිසා රූපාවචර ධ්‍යාන වලට සද්ද නැහැ. පරමදීපණේ කියනවා බලවත් සද්දෙන් චතුර්ථ ධ්‍යානෙ නැගිටවන්න පුළුවන්
කියලා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ගිය සති දීපු විදිහට මම භාවනා කරා එතකොට මේ අඟල් තුන අඟල් පහ අඩි එකම ආර නිවස වත්ත ගම රට ආසියා රුකියට පැය භාගයක අඩි අදිෂ්ඨානය කරේ එහෙම මේ කරන්න පුළුවන් වුණා රෙෂර් කරා එතකොට ස්වාමීන් වහන්සේ මේ අර ප්‍රභාමත් මේ පසිනේ එන නිකනු
දැන් අපිට ඔබතුමයට පුළුවන්ද කැමති කැමති ප්‍රමාණයක කසිනයක කැමති විදිහට වාසය කරන්න පුළුවන්නේ? දැන් උදාහරණ කිව්වොත් එහෙම අපි කිව්වොත් අද රට ප්‍රමාණයෙන් ගන්න කියලා ඒකේ ඉන්න පුළුවන් පහසුවේ. අද ගම ප්‍රමාණය ගන්න ගොත් ඒකේ අද ඉන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් පුළුවන් නේද? පහසුවෙන් පුළුවන් නේද? හරි, පුළුවන්. හරි, දැන් අපි එතකොට ඉන්නකොට අර අපි ඉස්සෙල්ලා කතා වුණා වගේ Tamanට සද්ද ඇහිීම් වගේ බාධා එන්නේ නැහැ නේ? හොඳට සමාධිමත්ව ඉන්නවා නේද?
සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ මේ චිත්‍රවිලි වගේ එහෙම එන වෙලාවල් තියෙනවා.
කොච්චර
අවස්ථාවල?
සමහර අවස්ථාවල කලාතුරකින්නේ නේද?
ඔව්.
හරි, ඒක අපි එච්චර බණ එකක් කරගන්න ඕනේ නැහැ. අපි ඊට පස්සේ දැන් ඒක නිසා තමයි අර 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 මොනවද අනිත් අවස්ථාවල මං කියෝනේ අසුභය වඩන්න, මෛත්‍රී වඩන්න කියලා නේද? ඒවත් දිගටම කරගෙන යන්න. ඒවත් මේවා කරගන්න නවත්තන්න එපා. ඊට පස්සේ දැන් අපි පැය භාගයේ සමාධියක් නේද වැඩුවේ අපි දැන්? කොච්චර කාලයකටද ගත්තේ? පැය භාගයේද කොහොමද?
හරි,
දැන් තමන්ට පහසු ප්‍රමාණය, පහසුම ප්‍රමාණය කසිනේ මොකක්ද? රට එකද ගම එකද මොකද්ද පහසුම?
රුචි
නෑ, මොකද්ද පහසුම එක? මොකද්ද පහසුම එක? මොන ප්‍රමාණයකද පහසු? වඩා පහසු නෑ නෑ, වඩා පහ මමගේ ප්‍රවාත්මත් කියන කෙනේ මං අහන්නේ වඩා පහසු ඉන්න මොන කසින ප්‍රමාණයකද? රටේ ප්‍රමාණයකද, ගමේ ප්‍රමාණයකද, අඟල් පහේකේද, මොකේ සුදුසු? වඩා පහසු ඔබට නැත්නම් ඔක්කොම එක වගේද? වෙනසක් නැද්ද? වෙනසක් නැහැනේ. හරි හරි හරි. එහෙනම් අපි කැමැති ප්‍රමාණයක්, ඔබට කැමැති ප්‍රමාණයක් එකක් තෝරගෙන හරිනේ. ඒකේ අපි ඉස්සෙල්ලාම විනාඩි 10කට ඔර්ලෝසුවේ බලලා හරිනේ. ඔර්ලෝසුව බලලා විනාඩි 10ක් අදිෂ්ඨාන කරගෙන මේ වෙලාවේ සමවදිනවා කියලා ඒකට ගිහිල්ලා ඒ 10ෙන් ඒක අදිෂ්ඨාන කරගෙන යන්නකො. Tamanට මැදදී මොනවත් එක් කරන්න බෑ. ඒක අදිෂ්ඨාන කරගෙන තමන් හොඳට සමාධියේ ඉන්න. ඒතර සිතිවිලි වලින් බැහැර වෙලා ඉන්නට ඕනේ. තමන් ඊට පස්සේ ඉබේ නැගිටෙයි. ධ්‍යානෙ. හරිනේ? මම කියන එක අහගෙන හොඳට. තමන් අදිෂ්ඨාන කරගන්න මෙතන දැන් ඔර්ලෝසුවක් තියලා විනාඩි 10ක් වගේ එකක් අදිෂ්ඨාන කරගෙන මේ විනාඩි 10ක් යනකොට මම නැගිටිම්වා, ධ්‍යානෙන් නැගිටෙම්වා කියලා අදිෂ්ඨාන කරගෙන තමන් ඒ පහසු තමන් කැමති මණ්ඩලයක ධ්‍යානෙට සමවදී. හරිනේ? ධ්‍යානෙට සමවදීනම ටික වෙලාවකින් තමන් නැගිටෙයි. නැගිටුනම බලන්න ඇත්තටම නැගිට්ටුනේ අදාළ වෙලාවේ. සමහරට කලින් නැගිට්ටුනා වෙන්න පුළුවන්. සමහරවිට පස්සේ නැගිට්ටුනොත් ඒ වෙලාවේ S2 අරින්න. නැගිට්ටුනොත් S2 අරින්න. හරිනේ? නිකන් අර අර සිතවිලි ඇවිල්ලා නැගිට්ටනවා කියලා මම කියන්නේ සිතවිලි එනවා කියන එක. සිතවිලි ඇවිල්ලා Tamanට අවදීමක් වෙයි. එතකොට S2 කරලා බලන්න කොච්චර වෙලාවක් Taman ගත වෙලාද කියලා. හරිනේ? එතකොට ඒකේ සමහරවිට අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. 10ට වඩා අඩු වෙන්න පුළුවන්, 10ට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක ටික ටික ප්‍රගුණ කරලා අපි 10 මට්ටමට ස්ථාවර කරගන්න. පැහැදිලිද දැන් මම කියන එක? ඒ කියන්නේ විනාඩි 10ෙන් නැගිටෙන්න පුළුවන් මට්ටමට ස්ථාවර කරගන්න. ඊට පස්සේ ඒක හොඳට ස්ථාවර වුණාට පස්සේ විනාඩි 5කට කරන්න බුදු. හරිනේ? විනාඩි 10යි 5යි මේ සති දෙකේ කරන්නකෝ. ඒ වගේම විටින් විට පැය භාගේ පැයේ තමන්ට වෙලාව තියෙනවා නම් පැය 7 2 3 sessions උත් විටින් විට යන්න. කියන්න දැන් අපි අර කෙටි වේලාවක් ධානයට සමවැදීම පුරුදු කරන්න හදයි. හරිනේ කෙටි වේලාවක් ධානයට සමවැදීම පුරුදු කරන්න හදයි. ඒක ඉස්සෙල්ලාම ඒකට අපි මොනවද ඒ අදිත්‍යාන වශීතාවයේ වශයෙන් කෙටි වේලාවක් මට මතක අදිත්‍යානේ කෙටි වේලාවක් ඒ ධානයට සමවැදීම සමාපඥන වශීයක නෙමෙයි මේ කරන්නේ වේගයෙන් සමවැදීම නෙවෙයි ඉස්සෙල්ලාම පුරුදු කරන්නේ අපි කෙටි වේලාවක් සමවැදීම. ඒතර වැදගත් වෙන්නේ මෑණි ඔතනදී අර විනාඩි 10න් හරියට නැගිටින එක. තප්පර ගානක් එහෙම ගියාට දැන් මොනවත් ඔකට හිතන්න යන්න එපා. හරිනේ අන්තිමට තප්පර ගානට අපිට කරන්න වෙනවා අන්තිමට. තප්පරෙන් තප්පරයට අපිට ඒක දිනු කරන්න වෙනවා. දැනට විනාඩි 10ක් සහ 10ක් හොඳට පුරුදු කළා. ඒක හරි ගියොත් 5ක්, ඒකත් හරි ගියොත් 2ක්, 1ක් වගේ මට්ටමකට කරන්න පුළුවන් නම් 10යි 5යි කරන්න මේ සතියේ. ඔබට හිතෙනවා නම් කොන්ෆිඩන්ස් එක තියෙනවා නම් විනාඩි 3 4 4 3 2 1 දක්වා ගෙනියන්න. හරිනේ? ඒතර වැදගත් වෙන්නේ මෙතන පොයින්ට් එක තමයි ඔබ ගොඩක් වෙලා ඉන්න එක නෙමෙයි දැන් වැදගත් වෙන්නේ අපිට. ඔබ ගොඩක් වෙලා ඔබට ඉන්න පුළුවන්. දැන් ඒක achieve කරලා ඉවරයි. චිරස්ථිතිය සම්පාදනය කරගෙන ඉවරයි උදහානාව. පැය 4ක් 5ක් එක දිගට ඉන්න පුළුවන් කියන්නේ කායික වෙහෙසකින් තොරව සිතවිලි එකක් දෙකක් ත්‍රිටිමිටි යනවා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. සාමාන්‍යයෙන් මේ මට්ටමේ ඉන්න පුළුවන් කියන්නේ චිරස්ථිතියක් සම්පාදනය වෙලා හොඳට. හරිනේ? දැන් අපිට තියෙන්නේ කෙටි වේලාවක් මේක දිනු කරන්න. මේක ලෙහිසි නෑ. මේක ලෙහිසි නෑ. ඔබගේ අදිෂ්ඨානය අනුව අරක නැගිටීම සිද්ධ වෙන්න ඕනේ. හරිනේ? ඒකට මන්දෝස්සහ වෙන්න එපා. අයියෝ අපරාධේ කල් ගියා කලින් නැගිටින එහෙම මන්දෝස්සී භාවයක් අපරාධයක් කනගාටුවක් හිතේ ඇති කරගන්න එපා. හරිනේ? තමන් උත්සාහ ගන්න. ඒ කරනකොට සිත ට්‍රේනර්. ඉතින් අර අපි අර සාමාන්‍යයෙන් අපි කියනවා නේද අහලා තියෙනවද බයොලොජිකල් ක්ලොක් එකක් අපි ගාව තියෙනවා කියලා හිතේ. අපි සාමාන්‍යයෙන් කියනවා ජෙට් ලැග් එක එහෙම ගියාට පස්සේ කවට්ටියට අමාරු එකනේ. නිදා ගන්න හුරු වෙච්ච වෙලාවක් තියෙනවා. සමහර අයට පුළුවන් මේක ට්‍රේන් කරලා ඒ බයොලොජිකල් ක්ලොක් එක ට්‍රේන් කරලා ඇලාම් එකක් නැතුව හරියටම 4ට උදේ නැගිටින්න 5ට උදේ නැගිටින්න එහෙම පුළුවන් අය ඉන්නවා. ලොකු වෙහෙසක් මහන්සියක් නිදිමතක් රැයට නිදිගෙන නැත්නම් ඒක කරන්න අමාරුයි. සමහර අය මං අහනවා ඒකට මේ නිදිමතෙත් ඒක කරන්න පුළුවන්. හරිනේ? ඉතින් ඒතරේ වගේ මේ බයොලොජිකල් ක්ලොක් එකක් අපේ හිතේ තියෙනවා. මේක අවදි කර ගැනීමක් ඔය කරන්න එක විදිහකට මං කියන්නේ අද දවසේ අද කාලේ තියෙන වචන වලින් කිව්වොත් ඒ බයොලොජිකල් ක්ලොක් එකක් තියෙනවා. ඒක බයොලොජිකල් ක්ලොක් එකන සාමාන්‍ය කියන්නේ අපේ ඉන්ද්‍රිය වැඩ කරන ක්‍රමය. ඒ වෙලාවලට තමයි නිදා ගන්න යන්නේ අධිපති වෙන්නේ කියලා. ඒ වගේම මතක තියාගන්න ඒකෙම එක අංගයක් වගේ පේන එකක් මේ අපිට පුළුවන් plan කරලා අහවල් වෙලාවේ නැගිටින්න කියන දේ නිදා ගන්න කොටත් නිදා ගන්නවා. දැන් මොනවත් ආදාහනයක් නැ නිදා ගන්න. දැන් සිහිය ඒ කියන්නේ සතියක්වත් නැහැ මේ වගේ. ඒ වෙලාවට ටක් ගන්න නැගිටිනවා. එතකොට මේක පුරුදු කරපන්. එක සයන්ස් කෙනෙක් ඉඳලා අතීත පුරාණයේ සයන්ස් කෙනෙක් ඉඳලා හරියටම වෙලාවට ඒ කාලේ ඔරලෝසු නැහැනේ. හරියටම වෙලාවට උන්වහන්සේ එලාවට එනවා ඉස්සරහට. ඒ කියන්නේ ඒ වෙලාවට එනවා. එකපාරක් කට්ටියක් පුරුදු චෙක් කරන්න මට මතක හිටි ගෙඩිය ගහන්න නැතුව හරි කලින් ගැහුවා හරි මොකක් කර ගෙඩිය ගහන්න නැතුව ඉන්නවා. ඒ කියන්නේ උන්වහන්සේ හරියටම වෙලාවට ඊද කියලා බලන්න. මොකද ගෙඩිය කියලා සද්දෙට අපි එන්නේ සාමාන්‍ය පින්න පාතයන්. උන්වහන්සේ ඒ ගෙඩිය ගැහුවේ නෑ කවුරුත්. හැබැයි අටුවාවේ තියෙන කතාව එදා උන්වහන්සේ වෙලාවට පිටත් වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේට මේ එදිනෙදා ජීවිතේ දැන් අපි කියනවා දැන් නම් දෙකමාර විතර තිබ්බ වෙලාව බලන්න තු අපි කියන්නේ ඉස්සර. දැන් නම් දෙකමාර විතර වගේ කියලා බලනකොට දෙකමාර. නැත්තම් 2:40 කිට්ටු වෙලා තියෙනවා. දැන් නම් පැය භාගයක් විතර ගියා කියලා අපි කියන්නේ සාමාන්‍ය. අර අදහසක් එන්නේ අපේ හිතට. ඒක දිනු කරලා ගැනීමක් මෙතන සිද්ධ වෙනවා. එතකොට ඒකත් සමාධියක මිශ්‍ර කරගන්නවා අපි. එතකොට ඔබතුමිය කරන්නට ඕනේ කලින් අදිෂ්ඨාන කරගෙන විනාඩි 10ක් වගේ හිතින් හිතලා අදාළ මේකක් අරගෙන කටුවෙන් මෙතනට එනකන් කියන හිතනකොට ඔයාලා අදහසක් කියේ මේ වගේ කාල පරිච්ඡේදයක් කියලා. ඕක දැන් ඊට පස්සේ පුරුදු වෙයි Tamanට. දැන් මුලදී ඔක ඔඩ් වගේ දැනේ. නමුත් කාලයක් කරන් යනකොට ඔක හුරු වෙන්න පටන් ගනී. එතකොට Tamanට මේ විනාඩි 10ක් කියනකොට මේ වගේ කාලයක් කියලා Tamanගේ හිතට දැනෙනවද? දැනෙන්න පටන් ගන්න. මොකද ඒ ධානයේ ඉඳකොට තම මෙච්චර කාලයක් හිටියා කියන එක Tamanට ආවර්ජනය කරගන්න පුළුවන් ඊට පස්සේ. ඉතින් ඒ නිසා ඒක දැන් පුරුදු කරන්නට ඕනේ. හැබැයි අර චිරස්ථිතියත් දවස් කීප අමතක කරන්න නැතුව පිටින් පිට කරලා නැවත නැවත විනාඩි 10යි 5 ඕනනම් 9 8 වුණත් කමක් නැහැ. මම කියන්නේ 10 5 4 3 2 1 දක්වා ඔක ගේන්නකෝ මේ සතිය පුරාවට.
ස්වාමීන් වහන්සේ දැන් දිගට ඉන්න වෙලාව දිගට ඉන්නකොට එහෙම ඒකකොට ස්වාමීන් වහන්සේ අපි ඇස්සේ මාරින් නැහැ.
හරි නැහැ.
මේ දෙක
දිගට ඔව් ඔව් ඔව්.
මම
මේකේ
පැය
හරි
හරි මේක නැගිටින් මේක නැගිටිනු ඇස්සල බලන්න බලන්න මුලදී මුලදී හුරු කරන්න බලන්නවා තමන්ට පස්සේ පස්සේ අවශ්‍ය නැහැ
ඉන්න ස්වාමීන් වහන්සේ මම අවදිවෙලා තියෙනවා මම මේ එක දිගට ඉන්නකොට අල්පනා නොවිලා මේ මට ඉන්න පුළුවන් වෙනවා ස්වාමීන් වහන්සේ අර වගේම කිසිම කරදරයක් නැතුව එහෙම කමෙන්ට්
එක ප්‍රශ්නේ ප්‍රශ්නේ අර්පණ උන්නේ නැද්ද ළඟදී මොකද්ද
කමෙන්ට් එක ස්වාමීන්
ඒ කියන්නේ දැන් අර්පණ
මට මේ ආස්තාවක් අවුල
තියෙනවා ආ ඒක ප්‍රශ්නයක් නේ ඒක වෙන්න පුළුවන්
ඒක
පුළුවන් ඉතින් උපචාර අවස්ථාවේ තින්න පුළුවන් නේ බොහෝ වෙලා ප්‍රශ්නයක් නෑ ඒක වෙන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් හරිනේ දැන් ඒක තමයි වශීභාවය ඇති කරගන්න යන දැන් තාම දැන් අර නිකන් අර්පණාවට එනවා උපචාරයට යනවා ටිකක් අර වශීභාවයේ තම වසඟේ නෑ තමන්ගේ තාම සම්පූර්ණ දැක්කනේ ඒතර මේ වසඟේ තමයි මේ ටික ටික අපි ඇති කරගන්නේ හරිනේ ඒ නිසා මේ උපචාරයේ එහෙම ඉන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒක වරදක් නෙමෙයි උපචාරේ යන්න පුළුවන් අර්පණකට ප්‍රාප්ත නොවී හරිනේ අපිට හැබැයි ඕන කරන්නේ වැඩිපුර අර්පණාවේ ඉන්න එක ඒ නිසා මේ කෙටි එකක් බඩමින් අරකෙත් පුළුවන් තරම් ඉන්න ඒක ප්‍රශ්නයක් කරගන්න එපා හරිනේ ඒක ප්‍රශ්නයක් සමහරලාට කයේ දෝෂ නිසා අර්පණාවලට එන්නේ නැති අවස්ථා තියෙනවා සමහරලාට ඍතු සප්පාය නැති නිසා අර්පණාවට එන්නේ නැතු උපචාරයේ සම්හිර වෙන අවස්ථා ඉන්න පුළුවන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ට අර්පණා ප්‍රාප්ත වෙන්නේ මෛත්‍රී වඩන ගුරුවරයා මැරිලා අපවත් වෙලා ඒ කියන්නේ දැන් එක සවනාස කෙනෙක් අරමුණු කරන් ධානයට සමද ධාන ප්‍රගුණයි දැන් ධානයේ ප්‍රගුණයි. නමුත් ඊළඟ එක දවසක් යනකොට ධානයට යන්නේ නැහැ. අර්පණා ප්‍රාප්ත ඒ කියන්නේ ධානයට සමාදින්න බැරි වෙනවා. මොකද්ද හේතුව? ඒ ස්වාමින්වහන්සේ අපවත් වෙලා. ඒ අත්‍තරම අපවත් වෙලා ඒ මෛත්‍රී වඩන ස්වාමීන් බලන්න ඒක ප්‍රායෝගිකව බලපාලා තියෙනවා. සමහරට කයේ පොඩි පොඩි අපහසුතාව තියෙනකොට. ඒ දවසේ මොන හරි වෙච්චා සමහරට අපිට තමයි නොතේරෙන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අර්පණා ප්‍රාප්ත නොවී තියනවා වෙන්න පුළුවන්. ඒ ගැන එච්චර ලොකෝට හිතන්න යන්න එපා. පැහැදිලි නේද ඔක්කොම කරුණු.
මගේ ප්‍රශ්නේ මේ කඨින භාවනාවේ ආරම්භක අවස්ථාව ගැනයි. මම පරිකරම නිමිත්ත සඳහා වැටි රවවක් හොඳින් හදාගෙන ඉතාම නිදහස් කාමරයක පරිකරම භාවනාව පටන් ගත්තා. සාමාන්‍යයෙන් පැයක් පමණ කාලයක් මෙහෙම විදිහට ඇස් අරගෙන ඇස් වහගෙන මේ පරිකරම නිමිත්ත හිතට ගත්තා. ඊට පස්සේ මම වෙනත් කාමරයකට ගිහිල්ලා ඇස් වහගෙන උද්ඝා නිමිත්ත ලබා ගැනීම සඳහා තවදුරටත් භාවනාව යෙදුණා. නමුත් ඇය කාලක් වගේ කාල සීමාවකදී මේ නිමිත්ත අපහැදිලි ටිකින් ටික නැති වම ගියා. ඊට පස්සේ මම නැවතත් ආපහු කර කලින් එකට ඇවිදී පරිකරම භාවනාව කරා. මේ වෙලාවේ මම චුට්ටක් ආයෙ වැඩි කරා තවත් පැය භාගයක් විතර. එහෙම වැඩි කරලා නැවත කතාවක් මම මේ උගා නිමිත්ත ලබා ගන්න ගත්ත උත්සාහයේදී මට තේරුනේ නෑ ඉතල තවත් විනාඩි 20ක් විතර වගේ වැඩි වුණා මිසක්
ලොකුවට මට ඒක කියන්න බැරි වුණා. මට මේක දැන් උපදේශය හොඳයි. හොඳයි. අර මුල් දේශනා මාලාවම
ඇහුවද මුල් දේශනා මාලාවම?
හරි. එතකොට දැන් ඔබතුමා ගන්නේ මැටි රවුම කියන අදහස නේද ගන්නේ? අර ඇහැට පේන එක නෙවෙයිනේ
ගන්නේ. මැටි රවුම කියන අදහස
ගන්න. හරි.
ඇස් දෙක වහගෙන අරගෙන මේ භාවනාව.
හරි. හරි S2 වහගෙන අරගෙන අර අර S2 අර අර මොකක් ලයිට් එකක් දිහා බැලුවම පේන ඒ ඡායාව ගන්න එපා. ඒ කියන්නේ S2 වැහුවම අර මැටි රවුම ලාවට පේන්නේ මෙහෙම. ඒක නෙවෙයි ගන්න ඕනේ. හරිනේ? මැටි රවුම කියන අදහස නැවත නැවත සිහි කරන්න ඕන. හරිනේ? මැටි රවුම කියන අර දැන් අපි යමක් දිහා බැලලා මෙහෙම කියලා S2 වැහුවම ඒකේ ඒකේ ඡායාවක් වගේ අපිට වැටෙනවා හැට. ඒක ફોකස් කරන්නේ. හරිනේ? ඒ නිසා නැවත නැවත මැටි රවුමක් කියන ඉතින් පටවී කියලා ගන්න. හරිනේ? උග්ඝා නිමිත්ත නැති වෙන්න පුළුවන් ඇති වුණාට පස්සේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක වෙන්න පුළුවන්. උග්ඝා නිමිත්ත නැති වෙන්නට පුළුවන්. හරිනේ? එතකොට අපිට තියෙන්නේ උග්ඝා නිමිත්ත කොහොමද වැටහුනේ? උග්ඝා නිමිත්තේ ස්වභාවයේ පරිකාරම නිමිත්ත බඳු ට්‍රෝමක්ද හිතර වැටුනේ කොහොමද පොඩ්ඩ විස්තර කරන්න ඔකේ?
ස්වාමීනාට ඒ වගේම රවුමක් තමයි වැටුනේ. නමුත් අර ටිකිටික ඒක අපේ හැදිස්සත් එකට
යනවා. හරි. හරි අපි ඒක නැවත වතාවක් ඒ විදිහටම මේවා කරලා අර පොඩ්ඩක් භාවනා කරනකොට වෙහෙස වැඩි වගේ ගතියක් ආවද එක දිගට කරනකොට ඔබතුමාට? උග්ගහ නිමිත්ත මෙනෙහි කරන් යනකොට ඇස් වහගෙන දැන් වැටහෙනවානේ හරිනේ. ඒක දැන් උදාහරණයකට භාවනා කරලා උග්ගහ නිමිත්ත ආවට පස්සේ අපි කාමරයට යනවානේ, ගිහිල්ලා ඔබතුමා ටික වෙලාවක් ඒක භාවනා කරන්න ඒක අරමුණු කරගෙන හරිනේ. ඊට පස්සේ ටිකක් වෙහෙස වගේ එනකොට පොඩක් සක්මනක් වගේ කරලා සක්මන් භාවනාවක් වගේ කරලා සක්මන් භාවනාවෙත් අපිට නිමිත්ත ගැන හිතන්න පුළුවන් හරිනේ. එහෙම නැත්නම් ඒ වෙලාවට බුදුගුණ වගේයක් වඩලා ආපහු ඇවිල්ලා දෙවෙනි කාමරේ ඉඳගෙන හරිනේ තමන්ට පුළුවන් ද නිමිත්ත ආපහු හිතට ගන්න? එහෙම පුළුවන් වේද?
ගන්න පුළුවන්.
ඒ කියන්නේ ආපහු පරිකර්ම නිමිත්ත ගැන බලන්නේ නැතුව උග්ඝහ නිමිත්ත හිතට ගන්න ඔබතුමාට හැකියාව තියෙනවද?
ටිකක් හැකියාව තියෙනවා. එනමුත් ඒක මට තේරෙන විදිහට ඉතාල පැහැදිලි ගැතියක්
නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ නිමිත්තේ පැහැ වෙනවා නම් ඒකේ ફોකස් කරගෙන ඉන්න බැරි තමයි. පටවි කියලා. පැහැදිලි ගැතිය ගැන වර වෙන්න එපා. තමන්ට උග්ඝහ නිමිත්ත ආය ගන්න පුළුවන් නේ දෙවෙනි පාරට. හරි දැන් මේක අහගන්නකෝ. දැන් ඉස්සල්ලාම් එතකොට දැන් අපි හිතමුකෝ භාවනා කරා, උග්ඝහ නිමිත්ත ඉපදුනා. එතකොට අපි පැත්තකට ගිහිලා භාවනා කරා, නිතරම මේ උග්ඝහ නිමිත්ත ඉන්නවා කියලා එකක් නැහැ. අපි එදිනෙදා වැඩ කටයුතු කරන්නට ඕනේ, අපි යුතුයකම් ඉෂ්ට කරන්නට ඕනේ, සැතපෙන්නට ඕනේ, නිදා ගන්නට. ඒ ඔක්කොම කරලා ආපහු පරිකම්ම නිමිත්ත ගාවට යන්න එපා. අපැහැදිලි ගාවේ ගැන වරි වෙන්නේ නැතුව ආපහු ඒ නිමිත්තම ගන්න හිතට හරනේ, අරගෙන ඒකේ භාවනා කරන්න. එතකොට ඔක ප්‍රකට වෙලා එයි. ඒ කියන්නේ ඔබතුමා ආපහු උග්ඝහ නිමිත්ත පැහැදිලි නැහැ කියලා ආපහු පරිකරම් නිමිත්ත හොයන්ගෙන ඒව කරන්න යන්න එපා. උග්ඝහ නිමිත්තට යාගේ ක්‍රමයටම හැදෙන්න දෙන්න. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබට තියෙන්නේ පටවි රක් මැටි රවුමක් කියන අදහසේ නැවත උග්ඝහ නිමිත්ත එක්කම ඉන්න. හරනේ, උග්ඝහ නිමිත්ත එක්කම ඉන්න. උග්ඝහ නිමිත්ත ටිකක් දුර්වල වෙනවා වගේ එනවනම් ඒ වගේ වෙනකොට පොඩ සක්මන් භාවනාවක් වගේ කරලා පොඩ්ඩක් ටිකක් එළියේ පහළට ගිහලා වතුර එකක් වාරද මේවා කරගෙන හොඳට කුසල සිතින් වැඩි අකුසල ආපහු ඇවිල්ලා පරිකම්ම සමාධි මේකට යන්න එපා. අර දෙවෙනි කාමරයට ඇවිල්ලා ආපහු උග්ඝානිමිත්ත දැන් කටයුතු කරන් යන්නකෝ. උග්ඝානිමිත්ත එක ආය දැන් උදාහරණ මම කිව්වොත් එහෙම අද හවසට භාවනා කරන්න ගියොත් කෙලින්ම උග්ඝානිමිත්ත ගන්න පුළුවන් නේද හිතට?
එහෙමයි.
දැන් පරිකම්ම නිමිත්තට යන්න එපා. දැන් පරිකම්ම නිමිත්තට යන්න. දැන් උග්ඝානිමිත්තම කටයුතු කරනවා. දැන් කරන්න උග්ඝානිමිත්ත. පියවර ඇවිල්ලා ඔබතුමා පටවි අර මොකද අර ඡායා වගේ එකනම් මෙනෙහි කරේ වැඩි වෙලා තියෙන්නේ. ඒක ලොකු අමාරුවක් වෙනවා හිතට. දැන් එහෙම අමාරුවක් වෙන්නේ නැන්නේ පහසුවක් තියෙනවනේ. අර අපහැදිලිකම් විතරයි නේ ඔබතුමාට තිබෙන ප්‍රශ්නේ නේද? ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව නිමිත්තේ එන්නේ ප්‍රභාෂර වෙයිද ඒව ගැන අදහස් කරන්න නැතුව තමන් පටවි කියලා ඒක මෙනෙහි කරන් යන්න. උග්ඝහ නිමිත්ත ඇවිල්ලා තියෙනද අමාරුම හරි ඒක ස්ටෙප් එක පැනල ඉවරයි. දැන් ඒකින්ද බොහොම සතුටින් තමන් භාවනාවෙන් දියුණු වුණා කියන එක ඇති කරගෙන කිසි වරදක් වෙලා නැහැ, භාවනා අඩුපාඩුවක් වෙලා නැහැ. නැවත මුලට යන්න එපා. අපෝරින් අපරාධයක තේරුමක් නැහැ. දැන් උග්ඝහ නිමිත්තත් එක්කම දිගටම භාවනා කරගෙන ඊළඟ සතියේ අපි කතා කරමුකෝ මොකක්ද උනේ කියලා. පුළුවන් තරම් ඒක ඉන්නකෝ. වෙහෙස කරගෙනකොට නවත්තන්න. දිගටම භාවනාවේ ඉඳ වෙහෙස කරගෙනකොට නවත්තන්න. හරි. හරි. බලාපොරොත්තු යාගන්නත් එපා. උග්ඝහ නිමිත ප්‍රභාෂරෝයි අරකයි මේ පරිගාණ උග්ඝහ නිමිත එහෙම කට තියාගන්න තු තමන්ට යුතුයකම එක එක භවනා කරගෙන ඉච්චරක්. හරි. අවසාන ප්‍රශ්නයක.
තේරුවා සර්. දැන් ධානාන්ත වල ප්‍රීතිය ප්‍රකටව පහළ වෙන අවස්ථාවක් නේද? ප්‍රීතිය හොඳට දැනෙන ප්‍රකට වෙන අවස්ථාවක්. දැන් භාවනාවේ ඉන්නකොට හොඳට ප්‍රීතිමත් ප්‍රීතිය ප්‍රකටයි. ඊට පස්සේ භාවනාවේ නැගිටිනවා, භාවනාව නවත්තන. ඒ නැවත
එතනට කල දිගටම නැහැ. ඒක වෙලාවක් යනවා කියන්නේ
හරි.
එතකොට මේ සාමාන්‍යයෙන් ඉන්න වෙලාවට කුස්මරංග
ඒ කියන්නේ භාවනාවට දැන් සිත හුරු වෙගෙන එනවා. භාවනා අරුම් ප්‍රකට වෙමින් භාවනාව හුරු වෙගෙන භාවනාවත් එක්ක එකතු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ භාවනාවේ ප්‍රෝග්‍රස් එකේ ලක්ෂණයක් තමයි පෙන්වන්නේ කරන්නේ. එහෙම වෙනවා නම් කාට හරි. ඒ කියන්නේ අරමුණත් එක්ක ඉන්න එක නෙවෙයි කරන්නේ. වැඩිපුර අරමුණත් එක්ක යා ගැවසෙනවා දැන්. එයාට අරමුණ හොඳට ප්‍රකට වෙනවා, නිතර වැටහෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ හැමතිස්සෙම භාවනා ඒක හොඳයි ලක්ෂණේ. ඉතින් ඒකෙදි ඒක මේන්ටේන් කරගෙන තමන් පරියංක වශයෙන් කරන භාවනාවේ ක්වොලිටි එක වැඩි කරගන්න දෙන්න. ඒකද කරන්නේ. ක්වොලිටි, ක්වොන්ටිටි දැන් හොඳට යනවා කරනවා නිතර කරනවා. දැන් තියෙන්නේ හොඳට පරියංකයක් වාඩි වෙලා පය භාගයක් හෝ විනාඩි 45ක් හෝ අඩුම තරමේ පය භාගයක්වත් ගන්න වෙනවා. ඊට පස්සේ පයක් හෝ වගේ කාලයක් අරගෙන කාර්ය බහුලත්වය යනවා. ඒකේ හොඳට මේ සමාධිය අනිත් වෙලාවට අර කියපු එක්ස්පීරියන්ස් එක ලැබෙනවා නම් හොඳයි. ඒක ඉන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඉතින් ගොඩාක් ඉතින් කාර්යවලින් ටික අඩු වෙන්න පටන් ගනි. කෙලස් වලින් හිත මිදෙන්න පටන් ගනි. අර ඒකෙන් මිදෙන තරමට ඔබට පරියන්කේදී හොඳ සමාධිමත් අවස්ථාවකට එන්න පුළුවන් වෙනවා. ධානාංග ගැන හිතන්න යන්න එපා. එදා ගිය පාරත් අපි ලක්ෂණ මහත්යත් ඔක ඇහුවා. ඒවා ගැන හිතන්න යන්න එපා. ධානාංග ගැන ඔබට හිතන්න වෙන්නේ ප්‍රථම ධානයට සමවැදිලා ප්‍රථම ධානයේ උපදවාගෙන වශී භාවයේ ඇති කර ගන්නකොට තමයි ධානාංග ගැන හිතන්න ඕනේ අපි. ඊට ප්‍රථමේ ධානාංග ගැන හිතුවත් නැත්තත් වැඩේ වෙනවා නම් වැඩේ වෙනවා. සමහර ධානාංග ප්‍රකට වෙයි. ධර්මඥාන තියෙන අයට මේ අහවල් ධානාංග කියලා හිතෙයි. ප්‍රශ්නයක් කරගන්න එපා. ඒවා අදාළ වෙන්නේ නැහැ. සමාධිය හැදෙනකොට ඔක්කොම එක තමයි සමාධිය හැදෙන්නේ. සමාධියක් එනවා කියන්නේ ධානාංග ටික වැඩ කරලා ඉවරයි. අපි ධානාංග වෙන වෙනම ඇනලයිස් කරන්න ඕනේ ප්‍රථම ධානය උපදවලා දැන් අර දැන් අපි අර භාවනා කරන මෑණියන්ට තාම ධානාංග බලන්න දීලා නැහැ. ධ්‍යාන බලන දැන් තාම අපි මොනවද කෙටි කාලය කියන එක දිනු කරමින් යනවා නේද? එතකොට ඒ නිසා මේ ඕනනම් අපිට ධ්‍යානංග බල්ල පටන් ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෙමෙයි. ධ්‍යානංග බල්ල පටන් ගන්න පුළුවන් කෙටි කාලේ දිනු කරන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. දැනට අපි කෙටි කාලේ ඒ නිසා පංචවිධ දැන් එතුමේලා ඇවිල්ලා ඉන්නේ ධ්‍යානංග බලන්න ඕනේ තැන. ඒ විදිහට තමයි ඒ ධ්‍යානයක් ඉපදුනාට පස්සේ චිරස්ථිතිය ඉතර කියනවනේ විශේෂයෙන් මතක ගන්න පාඩම ඉගෙනනවා. මුලින්ම ධානාංග බලන්නෙත් නෑ. මුලින්ම චිරස්ථಿತಿ සම්පදයට පය 3 4 5 6 පාවක් වගේ මැදස්සන 8 දක්වා දෙනවා. ඒක අවශ්‍යම නැහැ. 8 දක්වා දිනු කරන්න කියලා. ඒතර ඒ නිසා ඒ පුළුවන් තරම් චිරස්ථිතිය කරන්නට උන බොහෝ කල ධානයේ පවත්වන්නට උන. ඊට පස්සේ තමයි ධානාංග බැලීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ තමයි ධානාංග වෙන්නේ. ඒ නිසා ධානාංග ගැන හිතන්නට එපා. වැටහෙනවට ප්‍රශ්නයක් නැහැ. ඔය කියන සිද්ධිය කාට හෝ වේවා ඔබතුමීට හෝ කාට හෝ වේවා ඒ කෙනාට ආනාපාන සතියේ ප්‍රෝග්‍රෙස් එකක් තමයි පෙන්වන්න කරන්නේ. ඊටාම සුබ ලක්ෂණයක්, හොඳ ලක්ෂණයක්, දියුණුවක්. ඕක දියුණු කරගන්න යට ග්‍රැබ් ද ඔපචුනිටි. එහෙම තියනවා නම් පැය භාගයක් වගේ දිනපතා වෙන් කරගෙන අඩුම තරම් පැය භාගයක් කාර්ය බහුලත් වෙනම් යන්න පැයකට යන්න ගිහිල්ලා ඒ ආනාපාන සතියේ ඉන්න පුරුදු කරන්න තෝරන. ඒක දිනු කරගන්න. ඒතර තත්ති දෙක තුනක් යනකොට හොඳ ප්‍රෝග්‍රස් එකක් Tamanට හම්බ වෙයි ඩේලි කරොත් තමයි. සමහරවිට හුස්ම රැල්ල පුළුන් රොදක් වගේ වැටෙන්න පටන් ගන්නවා. වලාකුළු ටිකක් වගේ වැටෙන්න පටන් ගන්නවා. හරිනේ? ඒකේ ප්‍රෝග්‍රස් එකත් එක්ක වෙන දේවල්. හරිනේ? ඒවා බලාපොරොත්තු තියාගන්න එපා. ඒක මේකත් එක්ක සිද්ධ වෙයි. ඒතකොට ඒ නිසා ඒක කරගෙන යන්නකො එතකොට ඔක කෙරෙයි ඉස්සරහ. හොඳයි එහෙනම් අද දවසෙත් අපි අවසන් කරා. ඊට වැඩගත් පාඩම ද්විතිය අධ්‍යයනයේ ඊළඟ සතියේ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ තෘතිය අධ්‍යයනය කියන එක. ඉපදවීම සහ තෘතිය අධ්‍යයනය එකපාර ඉවර කරන්න බැරි වෙයි. දවස් දෙකක් අපි අරු ගමු. ඒක ටිකක් දීර්ඝ පාඩමක්. ඉතින් අද දවසේදී මේ පුණ්‍යානුමෝදනාව කරන්නේ දායකත්වයේ දරලා තිනවා 1972 1973 වසරවල පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ඇතුළත් වූ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ගිහිකල මිතුරන් වන මිතුරන් පිරිසක් විසින් තමයි මේක සංවිධානය කළ තියෙන දායකත්වය. ඔස්ට්‍රේලියාවේ අප සමග බොහෝ කලක් කලන මිතුරුව සිට පසුව මහනවි ඔස්ට්‍රේලියාවේ රිපල් බ්‍රූක් මෙඩිටේෂන් සෙන්ටර් ආරම්භක දිනේ සිට පූජ්‍ය විමල ඥාන හිමියන්ගේ අනුශාසනා පරිදි එම කටයුතු බොහෝ දුරට අවසන් කර ලංකාවට පැමිණ සිටින දැවන්ට අවුරුදු 6ක පමණ කාලයක් භාවනා සහ අධ්‍යාපන කටයුතු වලින් කටයුතු කරමින් සිටින පූජ්‍ය පනාගොඩ වජිර ජෝති ස්වාමින් වහන්සේට ආශිර්වාද කිරීම පිණිස තමයි විශේෂයෙන් අද දවසේ මේ කටයුතු වලට දායකත්වය දරලා තියෙන්නේ. පූජ්‍ය වජිර ජෝති හිමියන්ගේ භාවනා සහ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ගිහි කල ඔස්ට්‍රේලියාවේදී 2002 දී පළමු වරට භාවනාව කියා දුන් පූජ්‍ය උමියේද මොකද මැකිලේ වචනේ සුමනසාර තෙරුන් වහන්සේට පින් දීමටත් ඊට පස්සේ උන්වහන්සේට මේ පින් අනුමෝදන් වේවා සුමනසාර ස්වාමීන් වහන්සේට. එකම දරුවා වන වජිර ජෝති හිමියන්ගේ දෙමාපිය වන පාඨශාලාචාර්ය ඩොන් සාපිත් අබේසිංහ සහ පාඨශාලා ආචාර්යනි ඩොන් ඇල්පිනෝනා බාලසූරිය අයට පින් දීමටත් ඉතින් ඒ අපි වජිර ජෝති ස්වාමීන් වහන්සේගේ දෙමව්පිය දෙන්න ඉන්නා වූ තැනකින් සාදු කියා මේ පින අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාගේ දෙමාපිය හිතමිත්‍රාදීන්ගේ දෙමාපිය ගුරුවරුන්ට පින් අනුමෝදන් කිරීමටත් බණ කියන ස්වාමීන් වහන්සේට සෙත් පැතීම පිණිසත් තමයි මේ පුණ්‍ය කර්මය සිද්ධ කරවලා තියෙන්නේ. විශේෂයෙන් අපි වජිර ජෝති ස්වාමීන් වහන්සේට ඒ සියලු අධ්‍යාපන කටයුතු භාවනා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම ඒ සුමනසාර ස්වාමීන් වහන්සේටත් මේ පින අයිති වේවා. වජිර ජෝති ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ටත් මේ පින අයිති වේවා. ඒ වගේම සියලු දෙනාගේම දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින අයිති වේවා. මළගිය ඥානින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ දායකත්වයේ දරන ඔස්ට්‍රේලියාවේ පදිංචි වන ගිහිකල මිතුරන් හැමදෙනාටම සියලු ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. මෙලව දිහුනුව පරලව සුගතිය කෙරවර නිවනම වේවා. තව තවත් ධර්මඥාන භවනාඥාන දිනු කරගන්න හැකියාව ලැබේවා කියලා විශේෂයෙන් මම ආශිර්වාද සිද්ධ කරනවා. විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් එකත් අපි විශේෂයෙන් කරන්නට ඕනේ. තිරිසන් සතුන් කීප දෙනෙකුටත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒකත් කරන්න පුළුවන් දෙයක්. ඒක පිළිස දැනගන්න ඕනම සත්වයට පින් අනුමෝදන් කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මිනිස්සෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තිරිසන් සතා පින් අනුමෝදන් තිරිසන් තා මිය ගියාට පස්සේ පින් අනුමෝදන් කරනවා. මොකද එයා බැරි වෙලා හරි පින් ලබා ගත හැකි ආත්ම භාවයක සිටිනම් ඔහුට ඒ පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ නිසා අනුමෝදනාවට විශේෂයෙන් පනාගොඩ වජිර ජෝති හිමියන්ගේ ගිහිකල සුරතල් සතුන් වන සතුන් කීප දෙනෙක් ඉන්නවා. මහා රෝසියා කියන මම හිතන්නේ බල්ලෙක් ඉන්නවා තියෙනවා. මහා රෝසියා බීගා සීබා කියන පූසෙක් සහ ජුනියා ෆිග් කියලා මම දන්නේ සත්ව වර්ගයේ මොකද්ද කියලා. ඒ සත්ව තුන් දෙනාට විශේෂයෙන් එතුමිය උන්වහන්සේගේ ගිහිකල සත්තු කොහොමද කියන්නේ අපි තිරිසන් සතාත්ම බල සුරතා සතුන් තුදෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ පනාගොඩ වජිර ජෝති ස්වාමීන් වහන්සේගේ විශේෂයෙන් තමන් පුරණ සීලාදී ගුණධර්මවල අනුභවයත් අභවි කරපු ධර්මදේශනාවේ අනුභවයත් යම් හේකින් ඒ සත්තු ප්‍රජාව ඉන්නා වූ තැනකින් අනුමෝදම් වෙන්නට හැකිනම් ඒ මහා රොසියා බීගා සහ සීබා කියන ඒ සොරතල් සතුන් තිදෙනාත් ඉන්නා වූ තැනකින් සාදු සාදු කියලා අනුමෝදන් වේලා ඔවුනු තික්මනින්ම මේ දුර්ගති ආත්ම භාවවලට පත් වෙන්නේ නැතුව සුගති ආත්ම භාවවලට පත් වෙලා සුවසේ ගුණධර්ම පූර්ණේ කරලා නිවනින්ම සැනසෙත්වා කියලා අපි සෑම දිනම කරුණාවෙන් පින් අනුමෝදන් සිද්ධ කරමු. හොඳයි. ඉතින් ඒ වගේම අද දවසේදී මේ කටයුතු වල අපේ පටිගත කිරීම ප්‍රචාරණය කිරීම ආදී සිද්ධ කර අපේ ධනංජය රසංජන මහතාටත් ඒ වගේම නිකේෂ් මහත්මයා වෙනදා කටයුතු කරන ප්‍රසාද් මහත්මයා ඇතුළු හැම දෙනාටම තව තවත් ධර්මඥාන භාවනාඥාන ලැබන්න හේතු වේවා. අපේ ධර්ම ශ්‍රවණය කර අපේ ස්වාමින් වහන්සේටත් ඒ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සියලු කටයුතු අපිට කරගන්න පුළුවන් වන්නේ ඊටාම හොඳින් මේවා සංවිධානය කරලා ප්‍රචාරණය සිද්ධ කරන අපේ දිලු දිසානායක මෙතනියගේ ඒ බීරිය උනන්දුව උත්සාහය නිසා. විශේෂයෙන් බොහෝ දෙනාට ඒ ධර්ම ප්‍රචාරණ කටයුතු ඔන්ලයින් මාර්ගයෙන් සිද්ධ කරමින් පවතිනවා. ඉතින් එතුමියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. තව තවත් ධර්මඥාන විශේෂයෙන් භවනාඥාන ඇති කරගන්නත් හැකියාව ලැබිලා ප්‍රාර්ථනීය පරිද්දෙන් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් දායකත්වයේ දරන හැම දිනාටමත්, ඒ වගේම උදව් උපකාර කරන හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කර හැම දිනාටමත් තව තවත් ධර්මඥාන භවනාඥාන දිනු කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම පින් අනුමෝදන් වන දිවිරාජ මණ්ඩලය, මේ සෙනසුනට අධිග්‍රහිත වූ දිවිරාජ මණ්ඩලය, ලෝකපාලක ආත්මාරක්ෂක දිවිරාජ මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දිව්‍යෝද දිව්‍යමය ආයු වර්ණ සබල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දිව්‍යෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සනසිට්වා සනසිට්වා කියලා පින් අනුමෝදන් කරමු. ඥාති වර්ගයාද පින් අනුමෝදන් වෙත්වා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු මං පරං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතු.